Avasarayı Swaminarayan'sı. அது அப்ரல் துங்கனி சிக்குராதா ஆஸ்திரேலியாவே விக்டோரியா பிராந்தே ரிப்பர் புக்கு பேட்டி பத்தேக விஹாரி ஆரண்ய சேனாசனே மகின் மெல்பர்ன் நுவர வேளாவின் பசரு ஹயட இதிரிபத் கரும் லபன தர்மதேசனா பயத்தியம் சந்தா வெடம கர சிட்டின பத்தேக விஹாரி ஆரண்ய சேனாசன வாசி பூஜ்ய கந்தே கெதர் விமலதம் சுவாமின் வஹான்சே மே அவஸ்தாவேதி அப்பி நமஸ்கார பூர்வகவ சாது காரியத்தி பிலிகனிமு சாது சாது சாது
சாது
ඒ වගේම ධර්ම දේශනාවට සවන් දීම සඳහා දුරස්ථ සම්මන්ත්‍රණ තාක්ෂණය ඔස්සේ Zoom මාධ්‍ය හරහා සම්බන්ධ වන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න සිල්වත් ඔබ සැමද අපි ගෞරවයෙන් පිළිගන්නවා. ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපි මේ දැන් මේ අවස්ථාවේදී ගෞරවනීය ස්වාමින් වහන්සේට බැති සිතින් යුක්තව ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
But can you join the Zoom and see if you can hear?
தம்மங் சரணங் கச்சாமி சங்கம் சரணங் கச்சாமி ஸ்துத்யாம்பி புத்தம் சரணங் கச்சாமி தம்மங் சரணங் கச்சாமி
துதியம்பி சங்கம் சரணம்
கச்சாமி
அத்யம்பி புத்தம் சரணம் கச்சாமி
அத்யம்பி தம்மம் சரணம் கச்சாமி
Satyam hi sangham saranam gacchami.
Saranagaranam sampunnam.
Amabhante.
Patipata viramani sikkhapadam samadhyami.
Anatipata viramani sikkhapadam samadhyami.
Annadana viramani sikkhapadam samadhyami.
Adinnadana viramani sikkhapadam samadhyami.
Ami sumityachara viramani sikkhapadam samadhyami.
Ami sumityachara viramani sikkhapadam samadhyami.
Vavada viramani sikkhapadam samadhyami.
Musavada viramani sikkhapadam samadhyami.
Suramiraya madhyapana dattana viramani sikkhapadam samadhyami.
Vamireya majjapamadattana viramani sikkhapadam samadhyami.
Janina saddhim pancasilam dhammam sadhukam surakkitam katva appramadena sampadye dhammam.
Amabhante sadhu sadhu sadhu.
Samanta chakravalesu atra gacchantu devata saddhamman muni rajansu sunanto sagga mokkhadam dhamma savana kalo ayam bhadanta dhamma savana kalo ayam bhadanta dhamma savana kalo ayam bhadanta. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Namo tassa bhagavato arahato sammāsambuddhassa. Buddha Atthakamneyesu appamatto vidharma samankappeti jivitam sambhatam anurakhati saddho silena sampanno vadanyo vetamattaro Nityam maggam visodeti sottanam samparayikam Ityete atta dhamma sattvasya dharmisino Nityasattvakkhata satchanamena ubhaya
Sadhu.
Shraddha buddhi sampanna uvasanavanta satpurusa pinwathuni pinwas sayan sielu denama me sangraha bhagaye me sodanam wanni tama tamange jeevitha walata aalokayak athi karaganeema pinisa සාන්තිනායක ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ දහම් කරුණු බිඳක් ශ්‍රවණය කර ගැනීම පිණිසයි. අස්තුතං සුනාති සුතං පරියෝධපේති චිත්තමස්ස පසීදති කංකං විතරති ආදී වශයෙන් මේ ධර්මීය ශ්‍රවණය කිරීම තුළින් ලැබෙන්නා වූ ආනිසංස ධර්ම රාශිය ලොතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. බණ අහන්නා වූ ධර්ම ශ්‍රවණය කරන්නා වූ පින්වතුන්ට ලැබෙන්නා වූ ආනිසංස කංකං විතරති බණ අහනකොට ධර්ම කර්ම පිළිබඳව තමන්ගේ හිතේ යම් ආකාරයක සැකයක් සාංකාවක් චකිතයක් තිබුණා නම් අන්නේ සැක සාංකා ඒ ධර්ම ශ්‍රවණය තුළින් ඇරිලනවා. එවාගේම චිත්ත මස්ස පසීදති ඒ නැත්තන්ගේ සිතේ පිළිබඳව අප්‍රසාදයක් නැත්තන් අපහැදීමක් තිබුණා නම් ඒක නැති වෙලා ධර්මයේ පිළිපඳව හොඳ ප්‍රසාදයක් ඇති වෙනවා. අස්සතං සුනාති එවැගේම තමන්ට අහන්න නොලැබුණ ශ්‍රවණය කරගන්න නොලැබුණ දහම් කරුණු පිළිපඳව තමන්ට අහන්න ලැබෙනවා. එවැගේම එහෙම බණ අහනකොට ඒ පින්වතුන්ගේ සිතේ ඒ සැක සාංකා දුරු වෙනවා. එවැගේම සිතේ ප්‍රසාදය ඇති වෙනවා. ධර්මයේ පිළිබඳව හොඳ අවබෝධයක් වැටහීමක් ඒ පින්වතුන්ට ඇති වෙනවා. ධර්මඥානය වර්ධනය වෙනවා. ඉතින් මෙන්න මේ විදිහේ ආනිසංස ධර්ම රාශියක් ධර්ම ශ්‍රවණය තුළින් ලැබෙනවා. ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ඒ ධර්මය ඒ හිතේ ඒ ධර්මය තැන්පත් කරගන්න මතකේ රඳවා ගන්නට එවැගේම ඊළඟට ඒ ධර්මය පිළිපදින්න අපිට ධර්මය අහුවට විතරක් වැඩක් නෑ. ධර්මය ඉගෙන ගන්නට විතරක් වැඩක් නෑ. එහෙමනම් ඒ ධර්මය මතකේ රඳවා ගන්නට ඕනේ. හිතේ හොඳට පැලපදියම් වෙන්නට ඕනේ. ඊළඟට ඒ ධර්මය අනුගමනය කරන්න ඕනේ. පිළිපදිනවා කියලා කියන්නේ තමන්ගේ ජීවිතයෙන් එදිනෙදා ජීවිත ගත කිරීමේදී ඒ ධර්මය ජීවිතයට සම්බන්ධ කරගෙන කටයුතු සිදු කරගන්න එකයි. අන්න ඒ විදිහට කටයුතු කළොත් තමයි අපිට මේ ධර්මයෙන් පිටට පිළිසරණක් ධර්මයෙන් අපි බලාපොරොත්තු වෙන ආකාරයේ අපට යහපතක් සිද්ධ වෙන්නේ. ඒ නිසා දැන් කවුරුත් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය කෙරෙහි පතන කාරණාවේ දේශනා කොට වදාළ වටිනා උතුම් ධර්මයක් මම මේ ශ්‍රවණය කරන්නේ. මට මේ ධර්ම ශ්‍රවණමේ කුසලය මගේ චිත්ත ප්‍රසාදය පිණිස මගේ චිත්ත සමාධිය පිණිස වේවා. මගේ ධර්මඥානය ධර්ම අවබෝධය පිණිස වේවා. මට මේ ධර්ම ශ්‍රවණමේ කුසලය ජරා මරණාදී සසර දුකින් මිදහස් ලබන උතුම් නිර්වාණ සම්පත්තිය සාසත් කර ගැනීම පිණිස වේවා කියන ප්‍රාර්ථනාව මේ අදිෂ්ඨානය ඇති කරගෙන අපි මේ සුළු වේලාව පිටික වේලාව සමාධිගත සිතින් තැන්පත්ගත සිතින් යුක්තව අපි ධර්ම ශ්‍රවණය කරනවා. අද දවසේදී ධර්ම දේශනාව සඳහා මාතෘකා ස්ථානීය තබා ගන්නට ඊදෙනි සාන්තිනායක වූ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දීඝජානු කියන කෝලිය රාජපුත්‍රයා අරමුණු කරගෙන දේශනා කොට වදාළ ව්‍යාගමජ්ජ සූත්‍රය නමින් හඳුන්වන සූත්‍ර දේශනාවේ සඳහන් වෙන අවසාන නිගමන ගාථා කීපය තමයි මේ මොහොතේදී මාතෘකා ස්ථානී තබා ගන්න කියන්නේ. මේ සූත්‍රයේ සඳහන් වෙන තැන මම පළමුවෙන් පින්වතුන්ට සඳහන් කරන්නම්. අපි දන්නවා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවාසෝදාසක් ධර්ම ස්කන්ධය සූත්‍ර විනය අභිධර්ම කියලා කොටස් තුනකට බෙදෙනවා. එයින් සූත්‍ර පිටකයට අයත් ඒ සූත්‍ර ධර්ම තව බෙදෙනවා කාණ්ඩ පහකට. ඒ කාණ්ඩ පහ අතුරින් ඒ කාණ්ඩයක් තමයි අංගුත්තර නිකාය කියලා කියන්නේ. ඒ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතය නමින් හඳුන්වන ඒ කොටසෙහි සඳහන් වෙන්නේ ගෝතමී කියන වර්ගයේ ඇතුළත් වෙන හතරවෙනි සූත්‍රය තමයි මේ ව්‍යක්කපඩ්ඩ සූත්‍රය, එහෙම නැත්නම් දීඝජාන සූත්‍රය නමින් හඳුන්වනු ලබන්නේ. මේ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ කාරණාවක් මුල් කරගෙන. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මයේ පින්වතුනි කර්ම හතරක් මුල් කරගෙන තමයි දේශනා කරනු ලබන්නේ. අත්තජ්ජාසය, පරත්තජ්ජාසය, උච්චාවසික, අටුප්පත්තික කියලා කර්ම හතරක් තිබෙනවා. අත්තජ්ජාසය කියලා කියන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට හිතිලා අද මේ වෙලාවේදී මේ විදිහේ ධර්මයක් දේශනා කිරීම සුදුසුයි කියලා හැඟීමෙන් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාට ධර්මයේ දේශනා කරනවා. අන්නේ දේශනාවට කියන අත්ත්‍යජාසය දේශනා කියලා. පරත්ත්‍යජාසය දේශනා කියලා කියන්නේ සමහර පැවිද්දු, සමහර බ්‍රාහ්මණයෝ, සමහර දෙවියා බ්‍රාහ්මණයෝ ආදී තමන්ගේ හිතේ නොයෙක් ප්‍රශ්න, නොයෙක් ධර්ම කරුණු හිතාගෙන බුදුරජාණන් වහන්සේගෙන් අහන්න කියලා හිතාගෙන ඉනවා. නමුත් ඔවුන්ට ඒ ප්‍රශ්නේ අහන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ ඇත්තන්ගේ අදහස් බලලා ඒ ඇත්තන්ගේ අදහස් වලට ගැළපෙන හැටියට ඒ මොහොතේදී කරන දේශනාව. ඒකට කියනවා පරත්තජ්ජාසය දේශනා කියලා. ඊළඟට උච්චාවසික. උච්චාවසික කියලා කියන්නේ ඒ විදිහටම මේ භික්ෂූන් වහන්සේලා, අන්නේ ශ්‍රාවකයෝ, අන්‍ය පැවිද්දු, එවැගේම බ්‍රාහ්මණයෝ, රජවරු, එවැගේම දැනුගත් පඬිතයෝ, දෙවියෝ, බ්‍රාහ්මණයෝ ආදී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා තමන්ගේ හිතේ තියෙන සැක සංකා, එවැගේම තමන්ට හිතට ඇති වෙන ප්‍රශ්න ගැටලු මේවා බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරනවා. අනේ ඉදිරිපත් කරනවා ඒවට පිළිතුරු වශයෙන් කරන දේශනාවට කියනවා පුච්චාවසික දේශනා කියලා. ඒ වගේම ඊළඟට අටුප්පත්තික කියලා කියන්නේ කාරණාවක් හේතුවක් එළඹුණාම අනේ කාරණේ මුල් කරගෙන ඒ හේතුව නිමිති කරගෙන බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඒකට කියනවා අටුප්පත්තික දේශනා කියලා. එතකොට මෙතනදී ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා ක්‍රම අතර අතුරෙන් මෙතන තිබෙන්නේ පුච්චාවසික දේශනාවක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කරන දේශනාවක්. ඒ තමයි පින්වතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මව් පාර්ශවයේ ගම තමයි, නැත්නම් ජනපදය, රාජ්‍යය තමයි කෝලිය ජනපදය. මේ කෝලිය ජනපදයේ ලෞතර බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත කියන ගමේ වැඩවාසය කරනවා. ඒ වැඩවාසය කරන අවස්ථාවක තමන් වහන්සේගේ මහ පාර්ශවයේ රාජ පරම්පරාවේ රාජකුමාරී දීඝජානු කියන මේ රාජකුමාරයා ලෞතර බුදුරජාණන් වහන්සේ වෙත පැමිණිලා වැඳලා අත්පසව ඉඳගෙන බුදුරජාණන් වහන්සේට තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන ඉල්ලීමක් කරනවා. මොකද්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, අපි මේ කාම සැප විඳින කාම භෝගී ජීවිත ගත කරන ඇත්තෝ අපට දූ දරුවන් නිසා බොහොම කරදරකාරී අවිවේකී ජීවිත ගත කරන ඇත්තෝ. එවාගේම මිලමුදල් පරිහරණය කරන මල්ගඳ විලවුන් ධාරණය කරන එවාගේම නොයෙක් විදිහේ සැප සම්පත් අනුභව කරන පිරිසක් අපි. ස්වාමී භාග්‍යවතුන් වහන්ස මේ විදිහේ ජීවිතයක් ගත කරන අපට වෙන් වෙලා මේ ධර්මය අනුගමනය කරන්නට අපහසුයි. ධර්මය පිළිපදින්නට අමාරුයි. ස්වාමී භාග්‍යවතුන් වහන්ස අපට මේ ජීවිතයේදී දිට්ඨ ධම්ම සුඛත්ථාය, දිට්ඨ ධම්ම සුඛත්ථාය ඒ කියන්නේ මේ මෙලව ජීවිතයේ යහපත පිණිස, මෙලව ජීවිතයේ සැනසිල්ල පිණිස, මෙලව ජීවිතයේ සැප පිණිස හේතු වෙන්නේ. ඒ වගේම සම්පරායි තත්ථාය සුඛාය, පරලොව යහපත පිණිස, පරලොව සැපය පිණිස, පරලොව සුගතිය පිණිස හේතු වෙන කරුණු අපට පැහැදිලි කරන දේශනා කරන සේක්වා. චබුර ගිහි ජීවිතයක් ගත කරන, කාමභෝගී ජීවිතයක් ගත කරන, නොයෙක් අනුකටළු මැද්දේ ජීවිතය ගෙනියන ගිහි පින්නතුන්ට මේ ශාසනයේ මෙලව දියුණුව සලසා ගන්නටත්, මෙලව ගුණ දියුණුව කර ගන්නටත්, ඒවාගේම පරලොව සුගතිය පිණිසත් හේතු වෙන විදිහට කරුණු කාරණා පැහැදිලි කර දෙන සේක්වා කියන මෙන්න මේ ආරාධනාව, මේ ඉල්ලීම තමයි මේ ජීදීග ජානු කියන මේ රාජ කුමාරයා, බුදුරජාණන් වහන්සේගේ ඥාති කුමාරයා මේ ඉල්ලීම සිදු කරන්න තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී මේ දීග ජානු කෝලිය කියන මේ රාජ පුත්‍රයාට දේශනා කරනවා ව්‍යාග්‍ර පාජ්‍ය කියලා. ඒ කියන්නේ ගෝත්‍ර නාමය. ඒ කුමාරයන්ගේ ගෝත්‍ර නාමය තමයි ව්‍යාග්‍ර පාජ්‍ය කියලා කියන්නේ. ඒ ගෝත්‍ර නාමයෙන් හඳුන්වලා ව්‍යාග්‍ර පාජ්‍ය කියලා අමතලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා, කුමාරය මෙලව හිත පිණිස, මෙලව අභිවෘද්ධිය පිණිස, මෙලව දියුණුව පිණිස හේතු වෙන්නා වූ කර්ම හතරක් මේ ගිහි පින්නතුන්ට තිබෙනවා. මොනවාද ඒ කර්ම හතර? උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා, ඒ වගේම කල්‍යාණ මිත්‍රතා, සම ජීවිකතා කියලා මේ කර්ම හතරක් තිබෙනවා. මෙලව ජීවිතයක් සාර්ථක කරගන්නට ගිහි පින්වතුන්ට මේ ධර්මයෙන් සැනසෙල්ල උදා කරගන්නට අනුගමනය කළ යුතු කරුණු හතරක්. මොනවාද ඒ කරුණු හතර? උට්ටාන සම්පදා. උට්ටාන සම්පදාව කියලා කියන්නේ කුමක්ද? උට්ටාන සම්පදා කියලා කියන්නේ අපිට මේ ජීවත් වෙනකොට අපිට ජීවිතය ගත කරන්නට මිලමුදල් අවශ්‍යයි. ගෙවල් දොරවල් ආදී දේවල් අවශ්‍යයි. ඉතින් මෙන්න මේ කියන සැප සම්පත් ළඟා කරගන්නට නම් ඒ කෙනා උට්ටාන වීරිය යුක්ත වෙන්නට ඕනේ කරනවා. කම්මැලිකම අතහැරිය යුතුයි. කම්මැලිකම අතහැරලා ඒ තැනැත්තා ළමා කාලයේ නම් ළමා කාලයේදී ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම කරන්නට ඕනේ. ගොවිතැන්පත් කරන තරුණ වයස කෙනෙක් නම්, රැකී රක්ෂා කරන කෙනෙක් නම් ඒ තැනැත්තා ඒ දේ කරන්නට ඕනේ. එවගේම ඊළඟට මැද වයස කෙනෙක් නම් ඒ වයසට අදාළව සිදු කරන්නා වූ දියුණුව සඳහා කරන දේවල් ඒවට කම්මැලි නැති වෙන්නට ඕනේ. ඒ කියන්නේ කම්මැලි වෙන්නා වූ කරුණු හතරක් තිබෙනවා, කරුණු අටක් තිබෙනවා. ඒ තමයි දැන් ඉතාම උදෑසන, දැන් ඉතින් වැඩක් තලක් කරන්නට බැහැ තාම කියලා වැඩ කල්දා. ඊළඟට දවල් වෙනකොට දැන් ඉර පායලා, ඉර ප්‍රශ්නේ, දැන් වැඩ කරන්න අමාරු, හවස් වෙනකොට දැන් රැවිලා ආදී කියලා මේ හේතු කාරණා ඉදිරිපත් කරනවා. ඒ වගේම දැන් හොඳට බඩ පිරිලා, දැන් කෑම කාලා ඉන්න වෙලාව, දැන් වැඩක් කරන්නට, එහෙම නැත්නම් දැන් බඩ විනි, දැන් ආහාර නැතුව කරන්නට පුළුවන් කමක් නැහැ. කියලා ඒ විදිහට කම්මැලිකම ජනිත වෙන හේතු ඉදිරිපත් කරේ. ඒ වගේම දැන් මම ලෙඩ වෙලා ඉන්නේ. නැත්තම් ලෙඩ සුව වෙලා ඉන්නේ. ඒ නිසා තව ටික දවසක් ඉඳලා වැඩ පටන් ගන්නවා. එහෙම නැත්තම් මට දැන් ලෙඩ හැදීගෙන එනවා. ඒ නිසා මම වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්තම් මම ගමනක් යන්න ඉන්නේ. ඒ නිසා මට ඒක කරන්න බැහැ. එහෙම නැත්තම් ගමනක් ගිහින් ආව ගමන් කියලා මෙන්න මේ විදිහට නොඑක් හේතු කාරණා ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරලා කම්මැලිකම මුල් කරගෙන කටයුතු කරනවා. අන්න එහෙම කෙනෙකුට ධනය උපදවන්නට පුළුවන්කමක් නෑ. තමන්ගේ මෙලව ජීවිතය වාසනාවන්ත කරගන්නට, මෙලව ජීවිතය දියුණු කරගන්නට, මෙලව සැප විහරණ ලබන්නට කටයුතු කරන්නට ඒ කම්මැලියට පුළුවන්කමක් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා අන්නේ කම්මැලිකම අයින් කරලා උත්තාන වීරයෙන් යුක්තව කටයුතු කරන්න. ඒ මොකද්ද? ආරම්භ ධාතු, නික්තම ධාතු, පරක්කම ධාතු කියලා මෙන්න මේ වීරය තුන් ආකාරයක් වෙනවා. තමන් වැඩ පටන් ගන්නට ඕනේ තමන්ගේ දියුණුව සඳහා, තමන්ගේ අභිවෘද්ධිය සඳහා සැපය පිණිස හේතු වෙන කටයුතු ආරම්භ කරන්නට ඕනේ. සමහරු ඉන්නවා වැඩ එහෙම සැලසුම් කරලා ඒ විදිහට වැඩ පටන් ගන්න. හැබැයි පටන් ගන්නවා විතරයි ඉන්නහත් එක කරගෙන යන්නේ නැහැ තවත් අර. එහෙම කෙනෙකුට ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. ජීවිතේ සැපවත් කරගන්නට පුළුවන් කමක් නැහැ. එහෙමනම් කොමක්ද කළ යුතු වන්නේ? වැඩේ පටන් අරගෙන විතරක් නැවතිලා හරියන්නේ නැහැ. වැඩේ ඉදින් කරගෙන යන්න ඕනේ. ඒ තමන් කරන දේ අර කම්මැලිකම් ආදීන් පසු වෙන්නේ නැතුව කරගෙන යන්නට ඕනේ කරනවා. අන්න එහෙම කරගෙන යද්දී නොඑක් බාධා පැමිණෙනවා. බාධා පැමිණෙනකොට සමහර ඇත්තෝ ඒ කරන කටයුතු නවත්තලා අතහැරලා දානවා. අන්න එහෙම අතහැරලා දමන්නේ නැතුව කරගෙන යන්නට ඕනේ කරනවා. අන්න ඒ කරගෙන යෑම තමයි පරක්කම ධාතු වීරය කියලා කියන්නේ. එතකොට ආරම්භ ධාතු, නික්ම ධාතු, පරක්කම ධාතු වැඩේ පටන් ගන්නවා. ඒක ඉදිරියට කරගෙන යනවා. අතමඟ නවත්තන්නේ නැතුව තමන්ගේ ඉලක්කය, තමන්ගේ අරමුණ සම්පූර්ණ වෙන තෙක් නොනවතී ඉදිරියටම ගමන් කරනවා. අන්න මේ විදිහට උත්තාන සම්පදාවෙන් යුක්තව, වීරයෙන් යුක්තව තමන් පැටී රක්ෂා සිදු කරමින්, ගොවිතැන්පත් සිදු කරමින්, වෙළෙහෙන දාම සිදු කරමින්, ඉගෙන ගන්න ඇත්තෝ ඒ ඉගෙන ගැනීම ආදී කටයුතු වල නිරත වෙමින්, තමන්ගේ බලාපොරොත්තු මුදුන් පමණ දෙත් ඉදිරියට කරගෙන යන්නට ඕනේ කරනවා. ඒක තමයි උත්තාන සම්පදා කියලා කියන්නේ. එතකොට තමන්ට ජීවිතේ සාර්ථක කරගන්න, සැපවත් කරගන්න තනිය කියන උත්සාහ වීරයෙන් යුක්තව වෙහිසිලා මහන්සි වෙලා කටයුතු සිදු කරන්නට ඕනේ. ධනිය උපයන්නට ඕනේ. ඊළඟ කාරණේ උත්සාහ සම්පදා, ආරක්ක සම්පදා. අපි ධනිය ඒ විදිහට උත්සාහ වීරයෙන් යුක්තව හරිහම්බ කරන්නා වූ වස්තුව ධනිය. ඒ වස්තුව ධනිය පින්වතුනි නොයෙක් කර්ම කාරණා නිසා නැති වෙලා විනාශ වෙලා යන්නට පුළුවන් හේතු කාරණා ඉදිරිපත් වෙනවා. අන්න ඒ ඉදිරිපත් වෙන කර්ම කාරණාවලදී සමහර විට පොර හතුරෝ අපේ ඒ ධනිය වස්තුව පොරකම් කරගන්න පැහැර ගන්නවා. ඒ වගේම රටේ රජදරුවන් යම් යම් කර්ම කාරණා අවස්ථාවන් වලදී ඒවා අත්පත් කරගන්න රාජ සංකේත කරගන්න. එහෙම නැත්නම් ස්වාභාවික විපත් වශයෙන් ජල ගැලීම් ආදී එහෙම නැත්නම් ගින්නට හසු වෙලා මේ ආදී කරුණු නිසා එහෙම නැත්නම් අපට අප්‍රිය වූ, අමනාප වූ, අපට අකමැති වූ අපේ විරුද්ධකාරයෝ අපේ ධනිය වස්තුව විනාශ කරලා දාන්නට පුළුවන්. අපි නොසැලකිල්ලෙන් අපි ඒ පිළිබඳව අවධානයක් නැතුව අපි හම්බ කරගත්ත වස්තුව ඒ විදිහට ආරක්ෂා කරගන්නේ නැතුව කටයුතු කළොත් ඒ විදිහට ධනිය නැති වෙලා යනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ඥානවන්තයෝ නොනැත්තෝ ඒ හම්බ කරගන්න වස්තුව අර විදිහට විනාශ වෙන්නට ඉඩ නොදී ඒවා ඥාන සම්ප්‍රයුක්තව නුවණින් යුක්තව ඒවා ආරක්ෂා කරගන්නට ඕනේ කර. ඊළඟට තුන්වෙනි කාරණය තමයි කල්යාණ මිත්‍රතාව කියලා කියන්නේ. කල්යාණ මිත්‍රතාව කියන්නේ පින්වතුනි අපි මේ ධනය වස්තුව අපි රැක ගන්නට නම් ආරක්ෂා කර ගන්නට නම් එපමණක් නෙවෙයි අපට මේ ජීවිතයෙන් සැනසෙල්ලක් උදා කර ගන්නට නම් අපට ඇසුරු කරන්නට සුදුසු ඇත්තු අපි ඇසුරු කරන්නට ඕනේ. මේ ඇසුර නිසා අපේ ධනය අපේ වස්තුව අපේ සැපය නැති වෙලා යනවා. ඒ නිසා අපට ඇසුරට සුදුසු ඇත්තෝ අපි හොයා ගන්නට ඕනේ. ඇසුර නිසා අපිට බොහෝ ව්‍යසන සිද්ධ වෙනවා, අපට කරදර ඇති වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කොට වදාරනා කල්යාණ මිත්‍රතා තමන්ට මෙලව ජීවිතයේ සැපය සැනසිල දාපර ගන්නට නම් ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරගන්න, කල්යාණ මිත්‍ර සම්පත්තිය පිහිටා ගන්නට කියලා. පින්වතුනි, අපේ මේ ධනය වස්තුව නැති වෙන හේතු හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ මොනවාද? ඒ තමයි ඉත්ති දුත්තෝ, සුරා දුත්තෝ, අක්ඛ දුත්තෝ, පාප මිත්‍තතා කියලා. ඉත්ති දුත්ත කියලා කියන්නේ යම් කිසි කෙනෙක් කාමයට වසඟ වෙලා ස්ත්‍රියක් හෝ වේවා පුරුෂයෙක් හෝ වේවා කවුරු හෝ වේවා ඒ තමන් කාමයට වසඟ වෙලා කාමසැප විඳීමේ බලාපොරොත්තු වේ තමන් නීත්‍යානුකූල විවාහ වෙලා සිටින ඒ තමන්ගේ භාර්යාව හෝ ස්වාමියා ගෙන් සෑහීමකට පත්වන්නේ නැතුව ඒ කෙනා තව තවත් අන්‍ය කාන්තාවන් අන්‍ය පුරුෂයන් සොයමින් ඒ වෙනුවෙන් කාලය විඩම් කරනවා නම් ඒ කෙනාගේ ධනය වස්තුව ඒ කාම සම්පත් විඳීමට කටයුතු කිරීම නිසා විනාශ වෙලා යන සැපේ නැති වෙලා භයෙන් තැතිගැන්මින් කාලය ගත කරන පුද්ගලයෙකුට සැපයක් සැනසෙල්ලක් නැහැ. නිතරම භය තැතිගැන්ම සංත්‍රාසය උපදින. ඒ වගේම අර කාම සැප සඳහා අර තමන් හම්බ කරගත්ත වස්තුව ධනය වියදම් කරනවා, විනාශ කරගන්නවා. ඒ වගේම ඊළඟට තව සමහර ඇත්තෝ ඉන්නවා මත් පැනට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඒවට නොදෙලා ඒ වෙනුවෙන් තමන්ගේ ධනය තමන්ගේ වස්තුව විනාශ කරගන්නවා යොදවනවා. අන්න එයාට ඒ තමන්ගේ ජීවිතයේ සැපයක් නැහැ, සැනසෙල්ලක් නැහැ, සුරාවට නැත්නම් මත් මතට ලොල්ුන පුද්ගලයා. ඒක එකනාට තමයි සුරා දුත්ත කියලා කියන්නේ. එවාගේම ඊළඟට සඳහන් වෙනවා අක්ඛ දුත්ත කියලා. අක්ඛ දුත්ත කියලා කියන්නේ සූලුවට ඇබ්බැහි වෙච්ච ඇත්ත. එතකොට මත්පැන් ද්‍රව්‍ය මත්පැන් වලට ඒ වගේම මත් ද්‍රව්‍ය වලට යොමුච්චයත්තෝ තමන්ගේ යහළුවන් එක්කරගෙන තමන්ගේ ඥාතීන් පිරිවරාගෙන හිතමිතුරන් පිරිවරාගෙන අර හම්බ කරගත්ත ධනය වස්තුව වියදම් කරනවා, නැති කරගන්නවා, විනාශ කරගන්නවා. එතකොට තමන්ගේ දූ දරුවන් තමන්ගේ අනාගත අභිවෘද්ධිය දුකට කරදරයට පත්වෙච්ච මොහොතකදී තමන්ට ගන්න තියෙන වස්තුව ධනය ඒවා නැති වෙලා විනාශ වෙලා යනවා ඒ මත් පැනට උලොත් වෙච්ච පුද්ගලයා නිසා. ඒ වගේම ඊළඟට අර සූදුව අර කාලේ අපේ ලෝකේ අපට දකින්න ලැබෙනවා මේ සූදුව නිසා විනාශ වෙන ජීවිත. අර කැසිනෝ කියලා සූදුවක් තිබෙනවානේ, ඒවට කෝටිපතියන් ගිහිල්ලා තමන්ගේ කෝටි ගණන් ධනය වියදම් කරන අන්තිමේ දුප්පතුන් බවට පත් වෙලා ගෙවල් දොරවල් ඉඩකඩම් යාන වාහන ඒ සියල්ල නැති වෙලා ගිහිල්ලා පාරේ හිඟමනට වැටිලා ඉන්න හිටින්න තැනක් නැතුව ජීවත් වෙන අය අපිට මේ රටවල් වල අපිට දකින්න හම්බ ලැබෙන මේ සූදුව නිසා. ඉතින් ඒ විදිහට ඒ සූදුවට පුරුදු වෙච්ච, සූදුවට ඇපැහි වෙච්ච, සූදුවට ලොල් වෙච්ච පුද්ගලයෝ ඒ විදිහට තමන්ගේ ධනය, වස්තුව වියදම් කරගෙන තමන්ගේ දූ දරුවන් නැති කරගෙන පාප මිත්‍රතා කියලා. පාප මිත්‍රයෝ, පාප මිත්‍රයෝ කියලා කියන්නේ කවුද? ආශ්‍රයයට නොසුදුසු ඇත්තු, ආශ්‍රයයට නොගැලපෙන ඇත්තු. බුදුරජාණන් වහන්සේ එබඳු පාප මිත්‍ර හතර දෙනෙක් අපට උගන්වලා තියෙනවා. මේ මිත්‍රයන්ගේ ස්වභාවයෙන් මිත්‍රයන්ගේ විස්තර පිළිබඳව ඇසුරට සුදුසු ඇසුරට නොසුදුසු පුද්ගලයෝ පිළිබඳව දැනගන්න කැමති නම් ඕන කෙනෙකුට පුළුවන් සිගාලෝවාද සූත්‍රය තියෙනවා. ඒ සිගාලෝවාද සූත්‍රයේදී මේ පිළිබඳව වටිනා විස්තරයක්, දීර්ඝ විස්තරයක් සඳහන් වෙනවා. ඉතින් ඒ කියන මිත්‍රයෝ පිළිබඳව අපි දැනගන්න ඕනේ. එතකොට ඇසුරට නොසුදුසු මිත්‍රයෝ හතර දෙනෙක් ඉන්නවා. අඤ්ඤ දත්තු හර, වචී පරම, අනුප්පිය භාණී, ඒ වගේම අපාය සහාය කියලා මිත්‍ර හතර දෙනෙක් ඉන්නවා. අන්න මිත්‍රයන් සමනාලා ඇසුරු කරන ඇත්තන් ඒත්ෝ පිළිබඳව අපි තේරුම් ගන්න ඕනේ. කවුද මේ අඤ්ඤ දත්තු හර කියලා කියන්නේ? තමන් ඇසුරු කරන තමන්ගේ යහළුවගෙන් යමක් තමක් තමන් වෙත ගන්නව හදන ඒ පුද්ගලයා තමයි අඤ්ඤ දත්තු හර. මොනයා මොනයන් හරි කර්ම කාරණා කියලා වංචාවෙන් අපිටකමි ඒ යහළුවා සාන්තක තිබෙන වටිනා වටිනා වස්තු මිල මුදල් ආදී ගන්නවා. අන්න එවන් පුද්ගලයා තමයි අඤ්ඤ දත්තු හර කියලා කියන්නේ. ඊළඟට වචී පරම කියලා කියන්නේ කවුද? වචී පරම කියලා කියන්නේ වචනයෙන් සංග්‍රහ කරනවා. තමන්ගේ දහලුවට හිතවතාට යම් කිසි චේතනාවක් වෙලා, යම් කිසි කරදරයක් අත්වක් ගන්නට යහළුවාකට ගියාම අනේ ඊයේ ආවනම් ඊයේ තිබුණා අද නැහැනේ. එහෙම නැත්නම් මට හෙට නැත්නම් අනිද්දා ලැබෙන්නේ.
මොකද මනෝජා එයාගේ ලාස්ට් නේම් වික මොහරි වලේ W වලින් පටන් ගන්නේ අද? එයා තමයි හෝස්ට් එකේ. පාසිජේද එයා තමයි හෝස්ට්
කරන්නේ. වචනේ
එයා තමයි වීඩියෝ චැට් එක පටන්
ගන්නවා. උදව්වක් කරන්නේ නැහැ, උපකාරයක් කරන්නේ නැතුව ඒ විදිහට යහළුවාට වචනයෙන් සංග්‍රහ කරමින් ඇඟ බේරා ගන්න පුද්ගලයාට කියනවා වචී පරම මිත්‍රයා. ඊළඟට අනුප්පිය භාණී කියලා කියන්නේ කවුද? අනුප්පිය භාණී කියලා කියන්නේ තමන්ගේ යහළුවා, හිතවතා, මිත්‍රයා වැරදි වැඩක් කරනවා නම්, වැරදි දෙයකට යොමු වෙනවා නම්, වැරදි දෙයකට අඩගහනවා නම් ඒකත් හොඳයි ගන්න මොකද? ඒකේ පාපක් ගාවකට අකුසලයකට යොමු වෙනවා නම් ඒකට අඩගහනවා නම් ඒකට හොඳයි කියලා සම්බන්ධ වෙනවා. කුසලයක් කරනවා නම් ඒකටත් ඒ විදිහයි, හොඳ දෙයක යහපත් දෙයකටත් ඒ විදිහයි. කිසිවක් හොඳ නරක කියා දීලා ඒක වැරද්දෙන් අත හොඳවලා යහමඟට යොමු කරන්නේ නැහැ. අන්න ඒ විදිහට කටයුතු කරන අර යහළුවා තරහ වී අමනාප වී කියන අදහසින් ඒ යහළුවාගේ අයහපත ගැන සලකන්නේ නැතුව හොඳ නරක දෙකටම අනුමතය දීම, ඒවට ප්‍රියමනාප වීම, ඒවට වචනීය බහදීම කරන පුද්ගලයාට කියනවා අනුප්‍රිය භාණ කියලා. ඊළඟට අපහාය සහාය කියලා කියනවා. අපහාය සහාය මිත්‍රයා කියලා කියන්නේ විතරම තමන් ඇසුරු කරන තමන්ගේ යහළු මිත්‍රයන්ට අඩගහන්නේ මත්පැන් පානය කරන්, සූදුවට යන්නට, එහෙම නැත්නම් කාම සම්පත් වින්දනය කරන්නට, එහෙම නැත්නම් නැටුම් ගැයුම් වැයුම් ආදි මේවා බලන්නට, ඒවට යන්නට තමයි කතා කරන්නේ. දානයක්, සීලයක්, සමාධි පින්කමක් කරන්න කතා කරනවා නම් ඒ වගේ අගුණ කියලා, ඒ වගේ ආදීනම කියලා තමන්ගේ යහළුවා ඒ වගේ වරක්වලා ඒ අර වැරදි පැඩවලටම ඒ වගේම ගුණ කියමින් ඒවටම යොමු කරගන්න හදන පුද්ගලයාට තමයි අපාය සහාය පුද්ගලයා කියලා කියන්නේ. මෙන්න මේ කියන කරුණු හතර දැන් පිළිවෙතුන් දන්නවා. කවුද කරුණු හතර කියලා? ඒ කියන්නේ අර ඉත්ති දුත්ත, සුරා දුත්ත, ඒ වගේම අප්ප දුත්ත, අපාප මිත්තතා කියන මෙන්න මේ කරුණු හතරෙන් යුක්ත පුද්ගලයෙක් නම් අන්න ඒ පුද්ගලයාගේ ධනය, වස්තුව, නිරන්තරයෙන් පිරිහිලා යනවා, විනාශ වෙලා යනවා, නැති වෙලා යනවා. ඒ නැති වෙලා ගිහිල්ලා ඒ තැනත්තා විනාශයට පත් වෙනවා. ඒ ධර්මත්ව විනාශ වෙන කරුණු හතරක් පිළිබඳව තමයි ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ උපමාවකින් පැහැදිලි කරනවා. අපිට වතුරින් ප්‍රයෝජන වෙනකොට ගොවිතැන්පත් ආදී නොයෙක් කටයුතු වලට නාට්‍ය කියන්න, එහෙම නැතිනම් අනිකුත් කටයුතු වලට අපිට වතුර එකතු කර ගන්නට දෙයක් හදනවා. මේ පොකුණේ තියෙනවා මේ වැවට ජලාශයට වතුර පැමිණෙන්නට ඇලමාර්ග තිබෙනවා. මෙන්න මේ වතුර පැමිණෙන ඇලමාර්ග උල්පත් ආදී සේවන් හරස් කරන වතුර පාර වෙන දිහාකට හරවන. ඒ වගේම අර පොකුණේ වැවේ තියෙන වතුර පිට කරන්නා වූ කොරව් ආදී දේවලුත් ඒවත් ඇරලා දානවා. අන්න එහෙම වුණාම වෙන්නේ මොකද? අර පොකුණේ වතුර ටික සියල්ල ගලාගෙන ගිහිල්ලා ඉඳලා යනවා. ඒ වගේම වැස්සක් වැස්සක් අර පොකුණට වතුර ගලාගෙන ඉන්නේ නැහැ. අර වතුර පැමිණෙන මාර්ග අවසිර කරලා තියෙන නිසා. අන්න ඒ වගේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළනවා අර වතුර ගලාගෙන එන ආරවල් වගේ තමයි අපට ආදායම් පැමිණෙන මාර්ග. අපට ආදායම් පැමිණෙන මාර්ග. ඒ වගේම අර වතුර ගලාගෙන යන පිටවෙන දොරටු ටික හොරව් වගේ තමයි අපි මේ වස්තුව ධානිය වියදම් වෙන මාර්ග. අර කියන පරිහානි මාර්ග, අපහාය මුඛ කියලා ඒවට කියනවා. පිරිහීමේ දොරටු. එතකොට අර වැස්සක් වැස්සක් වතුර එකතු වෙන්නේ නැතුව අර ජලාශයේ හිඳලම තියෙනවා වගේ, ජලාශයේ තියෙන වතුර ටිකක් ඇරිහම අර ගලාගෙන යනවා වගේ අපේ ජීවිත තුළින් අප අර කියන වැරදි මාර්ගවලට අපි යොමු වෙලා කටයුතු සිදු කරනවා නම් අපේ ආදායම් මාර්ගත් අවහිර වෙනවා. අපට ඒවා ආදායම් මාර්ග ඇති කරගන්න කාලයක් නැති වෙනවා. අර පිරිහීමේ කටයුතු වලට යොමු වෙනවා. අන්න එතකොට අපේ තියෙන ධනය හම්බ කරගත්ත වස්තුව, එක්තැන් කරගත්ත වස්තුව, තැන්පත් ධනය වියදම් වෙලා නැති වෙලා ගිහිල්ලා අපි දුකී දුප්පත් අසහනතාවයකට පත් වෙනවා. අන්න අර උපමාව, පොකුණේ උපමාව සංසන්දනීය වෙන හැටි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාහරනවා ඔය කියන පිරිහීමේ දොරටු වලින් අයින් වෙලා දුරු වෙලා යම් කිසි කෙනෙක් කටයුතු සිදු කරනවා නම් අර කල්යාණ මිත්‍ර සම්පත්තිය ඇතිව. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද? කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ සද්ධා සම්පන්න, සීල සම්පන්න, චාර සම්පන්න, ප්‍රඥා සම්පන්න පුද්ගලයෙක්. එයා තමයි එතකොට කල්‍යාණ මිත්‍රයා කියලා කියන්නේ ශ්‍රද්ධාව තියෙනවා. එතකොට ඒ ශ්‍රද්ධා සම්පන්න පුද්ගලයා. එතකොට අන්න එබඳු කල්‍යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්නේ. අපි කොහොමද මේ කල්‍යාණ මිත්‍රයා හඳුනා ගන්නේ? කල්‍යාණ මිත්‍රයා හඳුනා ගන්නටත් මිත්‍රයා පිළිබඳව කරුණු හතරක් තිබෙනවා. කල්‍යාණ මිත්‍රයා පිළිබඳව කරුණු හතරක් තිබෙනවා. ඒ තමයි උපකාරක. උපකාරක මිත්‍රයා තමන්ගේ යහළුවා, තමන්ගේ හිතවතා යම් කිසි කරදරයක වැටුණා ඒ තමන්ට උන කරදරයක් වගේ හිතාගෙන ඒ මිත්‍රයා ඒ කරදරයෙන් මුදවා ගන්නට උපකාර කරන මිල මුදල් වලින්, එහෙම නැත්නම් වෙනත් වෙනත් කරුණු කාරණා වලින් හැම දෙයකින්ම ඇවිල්ලා ඉදිරිපත් වෙලා තමන්ට උපකාර කරනවා ඒ දුකින් නිදහස් වෙන්න. අන්න ඒ කෙනා කියන උපකාරක මිත්‍රයා කියන. ඒ වගේම සමාන සුඛ දුක්ඛ කියලා ඉන්න මිත්‍රය. එයා කටයුතු තියෙනවා. ඒ වගේම ඒ කියන්නේ තමන්ගේ හිතවතාට තමන් ඇසුරු කරන කෙනාට යම් දුකක්, පීඩාවක්, ලෙඩක් දුකක් ඇති වුණා නම්, එහෙම නැත්නම් යම් කිසි විදිහක ධනීය පරිහානියක් වුණා නම්, හොරහතු කරදර පීඩාවක් වුණා නම්, අන්න ඒ මොහොතේදී තමන්ට ඇති වුණ දෙයක් වගේ, තමන්ට වුණ දෙයක් වගේ හිතාගෙන ගිහිල්ලා ඒ දුකින් නිදහස් වෙන්නට ඒ තැනැත්තාට උපකාර කරමින් පිහිට වෙමින් ඒ කටයුතු කරන. සැපයක් වුණා යහපතක් වුණා ඒක තමන්ට වුණා වගේ හිතාගෙන ගිහිල්ලා ඒ යහළුවා සමග ඒ සැපය බෙදා හදාගෙන ඒ යහළුවාගේ අභිවෘද්ධිය සඳහා කටයුතු සලස්සන. අන්න ඒක තමයි සමාන සුඛ දුක් කියලා කියන්නේ. සැප දුක් දෙකේදීම ඒ යහළුවා අත්හැර එයාගේ සැපය පිණිස අභිවෘද්ධිය පිණිස දියුණුව පිණිස පිහිට වෙන කෙනා උපකාර වෙන කෙනාට කියනවා සමාන සුඛ දුක්ඛ කියලා. ඒ වගේම ඊළඟට අත්තක්ඛායි මිත්‍රය. අත්තක්ඛායි කියලා කියන්නේ කවුද? අත්තක්ඛායි කියලා කියන්නේ කිසිසේත්ම තමන්ගේ යහළුවාට අයහපතක් වෙනවට, දුකක් වෙනවට, කරදරයක් වෙනවට කැමති නෑ. ඒ තැනත්තා වැරදි මාර්ගයක යනවන, ඒ වගේම පාප මිත්‍රයන් ඇසුරු කරනවන, ඒ වගේම වළක්වන, ඒ වගේම ඒ අකුසල ධර්මයන්ගෙන් වළක්වන, මෙලව දියුණු, පරලව දියුණු සඳහාම හේතු වෙන හැටියට ඒ තැනැත්තා මෙහෙයවමින් ඒ තැනැත්තාට ඒ සඳහා උපකාර කරමින් කටයුතු කරන කෙනාට තමයි කියන්නේ අත්තක්ඛායි කියලා. ඒ වගේම ඊළඟට සඳහන් වෙනවා අත්තක්ඛායි. ඒ වගේම ඊළඟට අනුකම්පක කියලා කියනවා. අනුකම්පක කියලා කියන්නේ තමන්ගේ යහළුවා කොයිතරම් වැරදි වැඩක් කළා ඒවා අනුමත කරන්නේ නැතිව බොහෝ මත්පැන් බීලා මග වැටිලා ඉන්නවා නම්, බොහෝ එක් කරගෙන ගිහින් ගෙදරට බාර දීලා ඔහුට ලෙඩක් වෙලා තියෙනවා නම් ඒ ලෙඩේ සුව කරගන්නට ඒකට උදව් උපකාර කරමි, වෛද්‍යවරුන් මුණගැසුවරි, බෙහෙත් වේ සිදු කරමි. එහෙම නැත්නම් ඒ තැනත්තා දුකටපත් වෙලා ඉන්න මොහොතකදී, අසරණතාවයටපත් වෙලා ඉන්න මොහොතකදී ඇඳුම් පැළඳුම් ආහාර පාන ආදී මේවා සපයා දෙමි. ඒ තැනත්තාට අනුකම්පාවෙන් කරුණාවෙන් මරක් වගේ පියෙක් වගේ ඔහුගේ යහපත සඳහා ඔහුගේ අභිවෘද්ධිය සඳහා පිහිට වෙනවා. මෙලව යහපත පමණක් නෙවෙයි පරලව යහපත සඳහාද ඔහුට පිහිට වෙන උපකාර වෙන කෙනා තමයි එතකොට අනුකම්පක මිත්‍රයා කියලා කියන්නේ. මෙන්න මේ විදිහට එතකොට කල්යාණ මිත්‍රයා අපි හඳුනා ගන්නට ඕනේ. එතකොට ඒ කල්යාණ මිත්‍රයාගේ ස්වභාවය තමයි සද්ධා සම්පන්න, ශ්‍රද්ධාවෙන් යුක්තයි. ඒ වගේම ඒ තැනත්තා සීල සම්පන්නයි, ඒ වගේම ගුණ සම්පන්නයි, ඒ වගේම ඡාග සම්පන්නයි, පරිත්‍යාගශීලී. ඒ වගේම ඊළඟට ඒ තැනත්තා ප්‍රඥා සම්පන්නයි, මෝඩෙක් නෙවෙයි ඥානවන්තයෙක්, ප්‍රඥාවන්තයෙක්. අන්න ඒ බඳු ඇත්තෝ ඇසුරු කරන්ට අන්න එහෙම ඇසුරු කරනකොට තමන්ට මෙලව යහපත අභිවෘද්ධිය දියුණුව සැලසෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරය. ඊළඟට මෙලව දියුණුව සඳහා හේතු වෙන හතරවෙනි කාරණේ කුමක්ද? සමජීවිකතා. සමජීවිකතා කියලා කියන්නේ තමන් හරි හම්බ කරගන්න වස්තුව. ඒ වස්තුව හරියට පරිහරණය කිරීම තමයි සමජීවිකතා කියලා කියන්නේ. ඒ මොකද්ද? ඒ කොහොමද ඒක සිද්ධ වෙන්නේ? ඒ තමයි තමන්ගේ ආදායම ගැන සලකලා වියදම් කරන එක. බුදුරජාණන් වහන්සේ අපට මේ ධනීය වස්තුව හරිහම්බ කරගන්නට හරිහම්බ කළ යුතු අරමුණු කීපයක් දේශනා කරලා තියෙනවා. අරමුණු කීපයක් දේශනා කරලා තියෙනවා. මොනවද? රාජබලි, අතිති බලි, ඥාති බලි, උබ්බකේත බලි කියලා මේ විදිහට කරුණු කීපයක් අපෙන් විය යුතු යුතුකම් රාශියක් මුල් කරගෙන තමයි අපි ධනය හම්බ කළ යුතු වන්නේ. රාජබලි කියලා කියන්නේ අපි හම්බ කරන වස්තුවේ කොටසක් රටේ අභිවෘද්ධිය සඳහා, ජනතාවගේ සතු සුභ සිද්ධිය සඳහා බදු වශයෙන් විය යුතු ඒකට කියනවා රාජබලි කියලා. ඒක තමන්ගේ යුතුකම, තමන්ගේ විය යුතු ගුණධර්ම. ඒ වගේම ඥාතිබලි. ඥාතිබලි කියලා කියන්නේ තමන්ගේ මව්පියන්, දූ දරුවන්, හිත මිතුරන් ආදීන්ට කළ යුතු සංග්‍රහ, සම්මාන, උදා උපකාර, එයත් අංගේ දියුණුව සැප විහරණය සඳහා අපි හම්බ කරන ධනි වස්තු යොදවන්නට ඒක අපි යුතුකම. ඒ වගේම අතිතිබලි කියලා කියන්නේ දුකී, දුප්පත්, අසරණයෝ අපින් උදා උපකාර ඉල්ලගෙන පැගෑපත් වෙලා අපි ළඟට එනවා. අන්නේ පැමිණෙන මොහොතකදී ඔවුන්ට ගහලා බැනලා එළවා ගන්නේ නැතුව අපිට පුළුවන් හැටියට කරුණාවෙන්, මෛත්‍රියෙන් ඒ අත්දන්ට උපකාර පිණිස අපේ ධනීය වස්තුව කරුණාත්මක කරගන්න. කුසලයක්. ඒ වගේම ඊළඟට දේවතා බලි කියලා තියෙනවා. දේවතා බලි කියලා කියන්නේ මේ සංඥා දෘෂ්ටික දෙවි දේවතාවෝ ඉන්නවා. ඒවා අපේ මුතු පරම්පරානුගත ඥාතීන් විසින් පලක්වාගෙන ආපු දෙවියන්ට කරන බලි බලි පූජා යාග හෝම ආදී තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවත් අනුමත කරලා තියෙනවා. ඒවත් කළ යුතු දේවල්. ඒ වගේම ඊළඟට තිබෙනවා උපපේත බලි කියලා. උපපේත බලි කියලා කියන්නේ අපේ පරලෝසකවත් වුණාපු මව්පියන් ඥාතීන් හිත මිතුරන් ආදීන් සිටිනවා. ඒ අත්තන්ට අපට අතින් අත යමක් දීලා ඒ අත්තන්ට පිහිට වෙන්න උපකාර වෙන්න අපට පුළුවන්කමක් නැහැ. අන්න ඒ අත්තන්ට අපිට පිහිට වෙන්න පුළුවන්නේ අපි කුසල් කරලා පින්පම් කරලා පින් අනුමෝදන් කිරීමෙන් පමණයි. අන්න ඒ විදිහට ඒ අත්තන්ට පිහිට වීම පිණිස මෙන්න මේ කර්ම මුල් කරගෙන තමයි ධනිය වස්තුව හම්බ කරගන්න යුත්තේ. මෙන්න මේ ධනය හම්බ කරගත්ත වස්තුව අපි නුවණ යොදවලා ඒක අපි පරිහරණය කළ යුතු පිළිවෙලක් තියෙනවා. ඒ තමයි අර පරාදීකට තරාදීන් කිරනකොට මේ තරාදීේ පඩිය තියෙන පැත්ත නැත්තම් බර පැත්තයි අපි බඩු දාන පැත්තයි දෙක අපි කිරන්නේ බඩු අඩුවෙන් දැම්ම අර බර පැත්ත පහළට වැටෙනවා. ඒ වගේම බඩු වැඩියෙන් දැම්ම මේ පැත්ත ඉස්සෙලා යනවා. අනිත් පැත්ත තමයි බර දාපු පැත්ත පහත් වෙලා යනවා. එතකොට වෙන්නේ මොකද්ද? අර ආදායම අඩු නම් තමන් වැඩියෙන් වියදම් කරන්න ගියොත් එහෙම තමන් දුප්පතෙක් බවට පත් වෙනවා. අසරණෙක් බවට පත් වෙනවා. ඒ වගේම එහෙම වියදම් කරන කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාහරනවා උදුම්බර කාදක කියලා. උදුම්බර කාදක කියලා කියන්නේ ගමනක් යන පුද්ගලයෙක් තමන්ට බඩගින්න වෙලාවක පළතුරු ගහක් අපි කියමු හිතාගමු. දැන් ඔය අද මේ රටේ නම් තියෙනවානේ ඔය ඇපල් ගස් ආදී දේවල්, අපේ ආසාදී දේවල්, එහෙම නැත්නම් ලංකාවේ නම් ඔය දේවල් තිබෙනවා. ආර්ථික පවට තමයි උදුම්බර කියලා කියන්නේ. ඉතින් ඒ විදිහට පළතුරු ගහක පළතුරු දැකලා තමන්ට කන්ද හිතිලා ඒ තැනත්තා ගිහිල්ලා අර පළතුරු ගහ සොලවනවා. ඒ සොලවනකොට එකේ ඉදිච්ච ඒවයි තව සමහර විට අමු ඒවයි දළු ඒවයි මලුයි බොහෝ විශාල පිරිසක් ගොඩක් වැටෙනවා බිමට. වැටෙනට පස්සේ අර ඇත්තා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට විතරක් ඉඳගෙන අර ටික අතන දාලා ගහට ප්‍රයෝජනෙකුත් වෙන කෙනෙකුට ප්‍රයෝජනෙකුත් නැහැ, කුරුල්ලක බෙහෙයකට ප්‍රයෝජනෙකුත් නැහැ. ඒ සියල්ල විනාශ වෙලා යනවා. අන්න ඒ වගේ අපි හම්බ කරන වස්තුව අපි වැඩියෙන් වියදම් කළොත් අපි නිර්මාදී විනාශ කළොත් අර කියන කොහොසක් වගේ හම්බ වෙන වස්තුව වියදම් කරන්න ගියොත් වැඩි වැඩියෙන් ලෝකෙට තමන්ගේ ධනී වස්තුව නැති වෙලා විනාශ වෙලා යනවා. අන්න එහෙම කෙනාට කියනවා උදුම්බර කාදක කියලා. එහෙම කරන්නේ නැතුව එහෙමනම් අර තරාදියේ බඳු කිරනකොට ඒ තරාදියේ අර පඩිය දාන පැත්ත බර වෙනවා වගේ කිසි කෙනෙකුට දෙන්නේ නැතුව ලොහබ කමි මසුරු කමි හරියට කන්නේ බොන්නේ අඳින්නේ පළඳින්නේ නැතුව හරි හම්බ කරගන්නවා නම් ඒක එක්රැස් කරනවා නම් ගොඩ ගහනවා අන්න ඒ කෙනාට කියනවා අජත්තු මාරක කියලා. ඒ කියන්නේ කන්නේ බොන්නේ නැතුව විනාශ කරනවා කියන තේරුම. අන්න එහෙම කරන්නේ නැතුව තමන් සමානව අර කියන යුතුකම් සියල්ල ඉටු කරගෙන තමන්ගේ ආදායම සලකාගෙන ආදායමට ගැලපෙන හැටියට ඒ ධනීය වස්තුව වියදම් කරන බුදුරජාණන් වහන්සේ වියදම් කරන්න ක්‍රමයක් අපට දේශනා කරලා තියෙනවා. කොහොමද? ඒ තමයි ඒකේන භෝගේ මුඤ්ඤය ද්විහිකම්මං ප්‍රයෝජයේ චතුත්ථං ච නිධාපේය ආදාස පවිස්සති. මෙන්න අපි හම්බ කරන වස්තුව එදිනෙදා හම්බ කරන වස්තුව අපි පරිභෝග කර යුතු හැටි. ඒ වස්තුව හතරට බෙදා ගන්නවා. හැමදාම අපි හම්බ කරන වස්තුව හතරට බෙදා ගන්න. බෙදාගෙන ඒකේන භෝගේ මුඤ්ඤය අර කියන යුතුකම් සියල්ල ඉටු කරන්නට අපි ඒ වස්තුවෙන් හතරෙන් කොටසක් බෙදා ගන්නවා. බුදු දරුවන් සලකන්නට තමන්ගේ දියුණුවට සැප විහරණය ඒ වගේම අනිකුත් අනිකුත් ඒ කටයුතු සඳහා අර හතරෙන් එක් කොටසක් බෙදා ගන්න. ඒ වගේම දීහි කම්මං ප්‍රයෝජයේ තමන්ගේ ධනීය වස්තුව වැඩි කර ගන්නට, දියුණු කර ගන්නට, ඒ ව්‍යාපාර ආදී දිනු කර ගන්නට නම් ඒ දෙකොටසක් අරගෙන ඒක ඒ කර්ම ආයෝජනය කරන්න. ඒ වගේම ඊළඟට හතරවෙනි කොටස කුමක්ද? ආපදාසු භවිෂ්‍යති චතුත්ථංච නිදාපේය. තමන්ට ලෙඩක් දුකක් ඇති වෙනකොට වයසට ගියාම එහෙම නැත්නම් වෙනත් අර කියපු ආපදාවක් වුණ මොහොතක තමන්ට ප්‍රයෝජන ගන්නට ඒ ධනය ඒ වස්තුව හතරෙනි කොටස තැන්පත් කර ගන්න නිදහම් කර ගන්නට අද බැංකු වල තැන්පත් කරලා එමත් තියාගන්නේ අන්න ඒ විදිහට එක් කර ගන්නට. ඒක මොන හේතුවක් නිසාවත් වේදන් කරන්නේ අර විදිහ ආපදාවක් දුකක් කරදරයක් ඇත්ද වෙයි මොකටද වේදන්ට ගන්න. අන්න ඒ විදිහට අපි හම්බ කරගන්න වස්තුව සමජීවි කතා කියන විදිහට ඒ වස්තුව ධනය අපි පරිහරණය කරනවා. අන්න මේන්න මේ කියන කරුණු හතර දැන් එතකොට මොකක්ද අපිට මෙලව ජීවිතයේ සැපේ සැනසීමට කරගන්න අවශ්‍ය වෙන කරුණු හතර. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ කුමක්ද? උත්තාන සම්පදා, එහෙමනම් කම්මැලි නැතුව වීර්යයෙන් යුක්තව ධනය වස්තුව හරි හම්බ කරගන්නවා. ඒ වගේම මේ හරි හම්බ කරගත් වස්තුව විනාශ වෙන්නේ නැති ආරක්ෂා කරගන්නවා. ඒ වගේම ඒ වස්තුව විනාශ නොවන හැටියට පාප මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් භජනීය අයින් වෙලා කල්‍යාණ මිත්‍රයන්ගේ ගුණගරුක යහපත් පුද්ගලයන්ගේ අසුර ආශ්‍රයයක වාසය කරනවා. ඒ වගේම ඊළඟට ඒ ධනිය වස්තුව මනාකොට පරිහරණය කරමින් සමජීවී කතා කියන ආදායමින් හැටියට පරිභෝජනය කරමින් අර විදිහට තැන්පත් කරගනිමින් තමන්ගේ අනාගත සුභ සිද්ධිය සඳහා වෙන මේ අනාගත සිද්ධිය සඳහා කටයුතු කරගන්න. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ අර කෝලිය දීඝජානු කියන රාජපුත්‍රයාට මෙලව යහපත සඳහා හේතු වෙන කරුණු හතර පැහැදිලි කළා. ඊළඟට දැන් අපි තේරුම් ගනිමු වටහා ගනිමු ඊළඟට මොකද්ද පරලව යහපත සඳහා බුදුරජාණන් වහන්සේ මේ රාජපුත්‍ර දේශනාකලි මොනවාද කියන එක. ඒ තමයි සද්දෝ සීලේන සම්පන්නෝ ශ්‍රද්ධාවෙන් යුක්තව කටයුතු කරනවා. ඒ වගේම ශ්‍රද්ධාවන්තෙක් වීම, ශ්‍රaddha සම්පන්න වීම, ඒ වගේම ඡාග සම්පදායෙන් යුක්ත වීම, ඒ වගේම සීල සම්පන්න වීම, ප්‍රඥා සම්පන්න වීම. දැන් අපි මුලින්ම ඔය හතර අපි කෙටියෙන් සඳහන් කළා. එතකොට දැන් මෙතනදී අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ කොහොමද? ශ්‍රද්ධාව කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ශ්‍රද්ධාවන්තයාගේ ස්වභාවය. ශ්‍රද්ධාවන්තයා පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරන ශ්‍රද්ධාව කොහොමද? ශ්‍රද්ධාව තමයි සෝ තථාගතං සද්ධාති. බුදුරජාණන් වහන්සේ පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ කවුද? බුදුරජාණන් වහන්සේගේ ගුණ මොනවාද කියලා තේරුම් ගන්නවා, වටහා ගන්නවා, ඒක පිළිගන්නවා. ඒ වගේම ධර්මයේ පිළිබඳව වටහා ගන්නවා, තේරුම් ගන්නවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ කියලා ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ගුණ පිළිබඳව පිළිගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට සාරා සංකේය කල්පලක්ෂයක් මුළුල්ලේ පාරමී ධර්ම සම්පූර්ණ කරලා සම්පෙලසුන් නසා අසතු ගෝමූලදී මහරපරාජය කොට ලෝතුරා බුද්ධ රාජ්‍යයේ පත් වුණා කියලා මේ විදිහට පිළිගන්නවා. අන්න ඒක තමයි ශ්‍රද්ධාව. ඒ වගේම ධර්මය. මේ ධර්මයේ තිබෙන්නා වූ මේ ගුණ පිළිබඳව ස්වාක්ඛාත ආදී ගුණ පිළිබඳව පිළිගන්නවා. ඒ වගේම සුපටිපන්නෝ ආදී මහා සංඝරත්නයේ ගුණ පිළිගන්නවා. මේවා පිළිගන්න විශ්වාස කරන අදහන පුද්ගලයා තමයි ශ්‍රද්ධාවන්තයා කියලා කියන්නේ. එතකොට මේ ශ්‍රද්ධාවන්තයා ළඟ තිබෙනවා ගුණ හතරක්. මොනවාද? ඒ ගුණ දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු විච්ඡති විනේය මච්ඡේ රමණං සවේ සද්දෝ විච්ඡති කියලා ධර්මයේ සඳහන් වන්නේ මේ ශ්‍රද්ධාව තමයි දස්සන කාම සීලවතන්. ඒ ශ්‍රද්ධාවන්තයා අර කියන ගුණවලින් යුක්ත නම් ඒ තැනැත්තා සිල්වතුන් ගුණවතුන් නැනවතුන් දකින්න නිතරම කැමති. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දකින්න, විහෙර විහාරස්ථාන දකින්න, වන්දන මාන කරන්නට, උන්වහන්සේලාට දන් දෙන්න, උදන්ට, මෙන්න මේවට කැමති දස්සන කාම සීලවතන්. එපමණක් නෙවෙයි ශ්‍රද්ධාවන්තයා ඊළඟට තමන්ගේ ගුණනුවණ දියුණු කරගන්නට අවශ්‍ය කරන තමන්ගේ පිරිහීම නැති කරගෙන දියුණුව සලසා ගන්නට මෙලව පරලව අනුරුද්ධිය සලසා ගන්නට හේතු වෙන මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්මය අහන්ට ශ්‍රවණය කරන්ට ඒ තැනත් බොහෝම කැමති බොහෝම ප්‍රියයි බොහෝම මනාපයි. නිතරම ඒ වෙනුවෙන් ඒ ධර්මය ඉගෙන ගන්නට, ධර්මය පරිශීලනය කරන්න, ධර්මය අනුගමනය කරන්න, ධර්මය හදාගන්නට, එබඳු ධර්ම ධාරණයන් ඇසුරු කරන්නට, තමන්ගේ තියෙන දහම් ගැටළු ප්‍රශ්න විචාරන්නට මෙන්න මේ වට නිතරම සූදානම් වෙලා නිතරම කැමැත්තෙන් බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒක තමයි සද්ධම්මං සෝතු විච්ඡති සද්ධාවන්තයාගේ ස්වභාවය. ඒ වගේම විනය මච්චේර මල ඊළඟට ඒ තැනත්තා අර තමන්ගේ මසුරු මල දුරු කරලා අයින් කරලා ඒ ඇත්තෝ විනය මච්චේර මලන් ඒ විදිහට පරිත්‍යාග සීලීව කටයුතු සිදු කරනවා. දුකී මගේ ආචකාදීන්ට සංග්‍රහ කරනවා. ඒ වගේම තමන්ගේ මව්පිය දූ දරුවන්ට සලකනවා. ඒ වගේම ශාසනීය වෙනුවෙන් ධර්මීය වෙනුවෙන් මේ ධර්මීය වියදම් කරනවා. ඒ වගේම ලෝකයාගේ යහපත සඳහා පරිත්‍යාග සීලීව කටයුතු කරන තමන්ගේ ධනිය විතරක් නෙවෙයි තමන්ගේ කාලය පමණක් නෙවෙයි තමන්ගේ ශ්‍රමය පවා යොදු යොදවමින් එයත්ෝ ඒ විදිහට දන් දෙමින් ඒ දාන චේතනාව පෝෂණය කරමින් දාන ආරම්භතාව සම්පූර්ණත්වයට පත් කරනවා. මෙන්න මේක තමයි ශ්‍රද්ධාවන්තයාගේ ස්වභාවය. එහෙමනම් මෙන්න මේ තමන්ගේ පරලොව සැප කැමති, පරලොව අභිවෘද්ධිය කැමති, පරලොව දියුණුව කැමති, මේ සංසාර දුකින් නිදහස් වෙන්න කැමති ඥානවන්තයෝ සත්පුරුෂයෝ අන්න ඒ විදිහට ඒ ශ්‍රද්ධා සම්පත්තිය පිළිතලා කටයුතු සිදු කරන්නට ඕනේ. ඒ වගේම ඊළඟට දෙවනි කාරණිය පරලොව සැප පිණිස හේතු වෙන කාරණිය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ඒ කුමක්ද? සීල සම්පන්නතා. සිල්වතෙක් බවට පත් වෙන්නට ඕනේ. කොහොමද සිල්වතෙක් බවට පත් වන්නේ? පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති කාමීසු විචාචාරා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති සුරා වීරය මච්චපමා දත්තානා පටිවිරතෝ හෝති. එනම් මේ පංච සීලය ආරක්ෂා කරනවා. සතුන් මැරීමෙන් වළකිනවා. සොරකමින් වංචාවෙන් කපටිකමින් වළකිනවා. එවැගේම කාමී වර්ණහසිරීමෙන් වළකිනවා. බොරු කීමෙන් බොරු කපට බොරු කීමෙන් සහ බොරු කිරීමෙන් වළකිනවා. එවැගේම මත්පැන් මත්ද්‍රව්‍ය යසුරා සූදුවෙන් වළකිනවා. අන්න ඒක තමයි සීලය කියලා කියන්නේ. මේ සීලය එහෙම කිව්වටම බෑ. මේ සීලය රකින්න ආකාරයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා වදාගෙන කතංච ගහ ව්‍යාකපජ්ජ සීලවා හෝති. ගෘහප ව්‍යාකපජ්ජයේ සීල්වතා බවට පත්වන්නේ සීල සම්පන්න වෙන්නේ කොහොමද? සීල්වත් බවට පත්වන්නේ කොහොමද කියන එක ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පාතිමොක්ක සංවර සම්මුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවි සමාදාය සික්ඛති සික්ඛාපදේසු පාටිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ශික්ෂාපද සීලය සමාදන් වෙලා කටයුතු සිදු කරනවා. ඒක තමයි පාටිමොක්ඛය කියලා කියන්නේ. එතකොට ඒ පාටිමොක්ඛ සංවර සීලයේ පිළිපදලා කටයුතු කරන පාටිමොක්ඛ සංවර සම්මුතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ. ආචාර කියලා කියන්නේ නිවැරදි නිරාවුල්ලු ගුණ වැඩෙන්නා වූ ප්‍රතිපදාවන් වල යෙදෙන එක. ඒක තමයි ආචාරය කියලා කියන්නේ. හැසිරිය යුතු වටිනා අනුෂ්ඨ ධර්ම, වටිනා ගුණ ධර්ම ඒවා අනුගමනය කරමින් කටයුතු කරන්නේ. ඊළඟට ගෝචර සම්පන්නෝ අපි හැසිරි ඇනු ඇවිදිය යුතු ගමන් කළ යුතු එහෙම නැත්නම් අපි යායුතු තැන් පිළිබඳව ගෝචරය කියලා කියනවා. ඒ කියන්නේ අපි සීලයක් රකින්නකොට, ගුණයක් රකින්නකොට, අපි අනිත් අනිත් කටයුතු කරනකොට, අපි පව්කාරයන් ඇසුරට යන්න සුදුසු නැහැ, නොසුදුසු දුස්සීලයන් ගාවට යන්න සුදුසු නැහැ, එබඳු අය ඇසුරු කරන්න සුදුසු නැහැ. අන්න ඒ වගේ වැළකිලා සිල්වත්, ගුණවත්, නැනවත්, ඥානවන්ත, ගුණවන්ත ඇත්තෝ ඇසුරු කරන එබඳු ඇත්තෝ ඇසුරට යන එක තමයි අන්න කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ. එතකොට අන්න ඒ විදිහට ඒ ඇසුර තිබෙන්නට ගෝචරය කියලා කියන්නේ අන්න ඒකටයි. ඒ විදිහට ගෝචර ආචාර ගෝචර සම්පන්න අනුමත්තේසු වාග්ගේසු භයදස්සා උදා බුඳ වරදෙහි භය දක්නා සුළුව කටයුතු කරන්න ඕනේ. අද ලෝකයේ බොහෝ දෙනා බොරුවක් කරන්නට අනුන් රවට්ටන්නට ඒ වගේම කපටිකමක් කරන්නට ඒකට ලැජ්ජාවක් නැහැ. ඒවා භයක් නැහැ. ඒවා නොකරනවා නම් ඒ වගේම මත්පැන් ටිකක් තොලගානේ නැත්නම් මේක නිකන් ජීවිතයට මානිකමක් හැටියට සලකනවා. ඒ වගේම තමන්ගේ ලොකුකම තමන්ගේ ගෞරවය රැකගන්න තමන්ගේ අහංකාරකම රැකගන්න ඒ කල යුතු දෙයක් තියෙනවා නම් ඒක කරනවා. ඒ වෙලාවේදී සීලයක් ගැන හිතන්නේ නැහැ අර අහංකාරකම නිසා මාන්නය නිසා. ඉතින් මේ විදිහට අර වැරදි වැඩ කුඩා කුඩා දුර්වලකම් අඩුපාඩුකම් අතින් සිද්ධ වෙනවා. අන්න එවන්දු අකුසල ධර්මයන්ගේ එවන්දු අඩුපාඩුකමක වත්තේ වෙන බරපතලකම තේරුම් අරගෙන අනුමත්තේසු වාග්ගේසු භය දස්සාවි. අන්න ඒ කුඩා බෝධ වරදෙහි භය දක්නා සුළුව සමාදාය සික්කති සික්ඛාපදේසු අර කියන සික්ඛාපදයන් සමාදන්වගෙන ආරක්ෂා කරනවා. අකන්න අච්චෙත්න අසබාල අකම්මාස විඤ්ඤප්පසත්ත අපරාමට්ඨ කියන සමාධි සංවත්තනික කියන මේ ආකාරයට ඒ සීලය රකින්නට ඕනේ කරනවා. අඛණ්ඩ කියලා කියන්නේ අපි දැන් පංච සීලය සමාදන් වුණාම සමහර විට අපි බොරු කියනවා. එතකොට මේ ශික්ෂාපදේ කැඩෙනවා. සමහර විට අපි යම් යම් කර්ම කාරණා නිසා හේසු යහළුවන්ට එකතු වෙන අත්‍යන් පාණී කරන්න පුළුවන්. සමහර විට යහළුවන්ට කපටිකමක් කරලා වොහුන් සතු දෙයක් ගන්නට පුළුවන්. අන්නේ මේ විදිහේ සුළු දෙයකින් නම් අර සීලය පළුදු වෙනවා. සීලය කැඩෙනවා. සීලය අගින් හරි මුලින් හරි කැඩුනහම අර දෙකලවර ඉරිලගේ වස්ත්‍රයක් වගේ. අන්න ඒකට කියනවා ඛණ්ඩ කියලා. දෙකලවල් ඉරිලගියාම ඒකට කියනවා ඛණ්ඩ කැඩිච්ච වස්ත්‍රය කියලා. අන්න ඒ වගේ අපේ සීලයක් අර විදිහට කැඩුනොත් ඒක ඛණ්ඩ සීලය. අන්න එහෙම කඩාගන්නේ නැතුව එහෙම බිඳගන්නේ නැතුව සීලය විනාශ කරගන්නේ නැතුව ආරක්ෂා කරගෙන ඉන්න අඛණ්ඩ සීලය කියලා. ඒ වගේම වස්ත්‍ර යම් යම් හේතු නිසා පිළිපු පුරු වැටිලා එහෙම නැත්නම් මීයෝ අරුණියුන් කාලා තැන් තැන් වලින් හිල් වෙනවා. ඒ හිල් වුණාට පස්සේ ඒ වස්ත්‍රය ප්‍රයෝජනයක් නැති වටිනාකමක් නැති වස්ත්‍රයක් බවට පත් වෙලා ඒක හිල් වෙච්ච වස්ත්‍රයේ හැටියට හකදා. අන්න ඒ වගේ අපේ සීලය මැදින් හිල් වෙච්ච වස්ත්‍රය වගේ හිල් වුණ දේ වගේ. ඒ නිසා ඒකට කියනවා චිද්ධ කියලා. චිද්ද හිල් වෙච්ච වස්ත්‍රය කියලා. අපේ සීලයත් එහෙම කරනහම ඒකට කියනවා චිද්ද සීලය කියලා. අන්න එහෙම චිද්ද කරගන්නේ නැතුව හිල් කරගන්නේ නැතුව රකින්න සීලය කියනවා අචිද්ද සීලය කියලා. ඒ වගේම අඛණ්ඩ අචිද්ද අසබල අසබල කියලා කියනවා සබල කියනවා අර බල්ලන්ගේ ඒ වගේම හරකුන්ගේ වගේ සතුන්ගේ පදාස පදාස කොටසක් ගුරු පාට කොටසක් කළු පාට කොටසක් සුදු පාට වෙලා තියෙනවා. අන්න ඒ වගේ අපේ සීලය අගින් මුලින් මැදින් තැන් තැන් වලින් කැඩිලා ගියාම අර පළුදු වෙච්ච පැල්ලම් ගැහිච්ච ශරීරයක් වගේ වස්ත්‍රයක් වගේ අපේ සීලයත් ඒ විදිහට පැල්ලම් ගැහිලා. අන්න එහෙම පැල්ලම් ගහගන්නේ නැතුව පදාස පදාස පැල්ලම් ගහගන්නේ නැතුව සායම් වෙච්ච කරගන්නේ අපිරිසුදු කරගන්නේ නැතුව ආරක්ෂා කරන සීලයට තමයි සබල අසබල සීලය කියලා කියන්නේ. අර විදිහටම සබල සීලය වෙනවා. ශික්ෂාපද තුන හතර මැදි අගින් මැදින් කැඩිලා ගියාම ඒක සබල සීලය. ඒ වගේම ඊළඟට අකම්මාස කියලා කියන්නේ මුලින් එකයි නැඳින් එකයි තව නැඳ හරියින් තව එකක් අගින් එකක් ඔය විදිහට කැඩිච්ච සීලය. ඒක හරියට අර සතුන්ගේ ඇඟ පුරා තිත් විහිදුනා වගේ ගුරු පාට පහ පාට සුදු පාට තිත් විහිදුනා වගේ ඒ ශරීරය පුරා ඇති ඒ සත්වයන්ට කියන අකම්මාස කියලා කම්මාස. එතකොට අපේ සීලයක් ඒ විදිහට තැන් තැන් වලින් කැඩුනම ඒක කම්මාස සීලය. ඒකේ වටිනාකමක් ලස්සනක් පිරිසිදු බවක් ප්‍රියමනාප බවක් නැහැ. අපේ සීලයක් එහෙම තමයි කැඩුනොත් තැන් තැන් වලින් කැඩිලා ගිහින් වෙලා ගියාම ඒ විදිහට තිත් පුල්ලි හැදුනහම අපේ සීලෙත් වටිනාකමක් නැහැ, ගෞරවයක් නැහැ, ඒකේ ශ්‍රේෂ්ඨත්වයක් නැහැ. අන්න එහෙම නැතුව සමාදන්ව ගත්ත සීලය හොඳින් අඛණ්ඩව පිරිසිදු හොඳට ආරක්ෂා කරනවා නම් අන්න ඒක අකම්මාස සීලය කියලා කියනවා. ඒ වගේම විඤ්ඤුප්පසත්ත ඒ විදිහට අකණ්ඩාස බලාස අකම්මාසාදී වශයෙන් ආරක්ෂා කරන සීලය බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා විසින් වර්ණනා කරන ලද ප්‍රශංසා කරන ලද උන්වහන්සේලාගේ වර්ණනාවට වත්වෙච්ච පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒක තමයි විඤ්ඤුප්පසත්ත කියලා කියන්නේ. ඒ වගේම අපරාමට්ඨ කියන්නේ මොකද්ද? අපි සමහර විට දම් දීලා සීල් රැකලා යම් යම් ගුණ ධර්ම පුරලා අපි බලාපොරොත්තු වන්නේ මේට වඩා උසස් සම්පත්තියක්, මේට වඩා උසස් සැපයක්, සමහර විට මනුෂ්‍ය ලෝකේ රාජ සම්පත්තිය නැත්නම් මැතිවරු සිටුවරු නැත්නම් මහා භවභෝග සම්පත් ඇති ධනවතුන් බවට පත් වෙන්නට බලාපොරොත්තු වෙනවා. එහෙම නැතිනම් දිව්‍ය ලෝකේ ගිහිල්ලා දේවියාංගනාවක් වෙන්න, දිව්‍ය පුත්‍රයෙක් වෙන්න, ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනවා. අන්න ඒක අපි එතකොට ඒක කියනවා දාසත්වයටපත් වෙලා යහත් බවටපත් වෙලා. ආගෙන්න අර කුජලි කෙනෙකු යමක් වෙසියෙන් බවට 16 අංකර්මී බවටපත් වුණාට පස්සේ තමන්ට ඕනේ හැටියට ස්වාධීන ජීවිතයක් ගත කරන්න බැරි කුජලයාට ඒ කෙනත්ත යට අර කියන කෙනා හැටියට තමයි ජීවත් වෙන්න ඕනේ. අර තමන්ට පණිනණි ගෙවලා තමන් මහබරට බලා ගන්න කුජලයාට ඕනේ. එතකොට මේ ජීවිතයේ ස්වාධීනත්වයක් නේ. අන්න ඒ වගේ අපි මේ තණ්හාවෙන් ආසාවන්ගෙන් මේ සසර දිව්‍ය සම්පත්, රත්න සම්පත්, මනුෂ්‍ය සම්පත් ආදී මේවා විඳීමේ ආසාවෙන් කැමැත්තෙන් අපි සීල් පුණ රකින්නවා නම්, සීලය ආරක්ෂා කරනවා නම් අපේ සීලයත් හරියට අර 16ක් වගේ කම්කරුවෙක් වගේ අන්ත යටත් වෙච්ච ජීවිතයක් වගේ දීන ජීවිතයක් පහත් ජීවිතයක් කිසිම තේජන භාවයක් නැති ජීවිතයක් බවට පත් වෙනවා. සසර දික් වෙන ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් ගොඩ ගහ ගන්න ජීවිතයක් බවට පත් වෙනවා. අන්න එහෙම බලාපොරොත්තු නැතිව අපි මේ සීලය රකින්නවා නම් මට මේ සීලයෙන් මේ වතයෙන් මේ සමාදානයෙන් මට මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දෝමනස්සාදී මේ දුක් වලින් නිදහස් වෙලා බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවී සැනසීම විනවදාල ජාතියක් ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවයක් දුකක් දුන්නසක් නැත්තා වූ සදාකාලික සාන්ත සැනසීම වූ නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගන්නට මට මේ සීල සම්පදාව හේතු වේවා, මේ සීල ගුණේ උපකාර වේවා කියන ප්‍රාර්ථනාව අදහස ඇති කරගෙන ඒ සීලය රැකෙනකොට අන්න ඒක අභුජ්ජිස්ස කියලා කියනවා. ඒ කියන්නේ අපි බුද්ධිස්ස කියලා කියනවා. කියන්නේ දාසත්වයෙන් නිදහස් වෙච්ච. අබුද්ධිස්ස කියලා කියන්නේ නිදහස් වෙලා නැහැ කියන එක. යටත් ජීවිතයේ කියන එක බුද්ධිස්ස කියලා කියන්නේ නිදහස් වුණා. දාසත්වයෙන් අයින් වුණා. ස්වාධීන ජීවිතයක් ගත කරන කෙනෙක් බවට පත් වුණා කියන එක. අන්න ඒ වගේ අපි දාසය තණ්හාවට දාසකම් කරන්නේ නැතුව තණ්හාවෙන් අත මිදලා කටයුතු කරන එක තමයි ඒකට බුද්ධිස්ස කියලා කියන්නේ. ඒ වගේම සමාන සංකප්තනික අපි මේ සීලේ ගුණය අපින කෙරෙකට අපේ සිත විසිරෙන්නේ නැහැ. අපේ හිත නොයෙක් තැන්වල යන්නේ නැහැ. සීලේ දුස් කැඩුනහම තමයි, සීලේ පළඳුනහම තමයි බණ භාවනාවට හිත යොමු වුණාට පස්සේ හිත තැන්පත් කරගන්න බැරි. හිත සමාධිගත වෙන්නේ නැතුව, හිත එක්තැන් වෙන්නේ නැතුව, හිත විසිරලා යන්නේ උද්දච්චයටපත් වෙන්නේ. හිත විසිරලා ගමන් කරන්නේ අන්නේ සීලේ බිඳුනහම. සීලේ පිරිසුදු වුණා නම්, සීලය නිවැරදි වුණා නම්, සම්පූර්ණ වුණා නම් ඒ තැනත්තාගේ සීලය ඒ තැනත්තාට බණ භාවනාවක් කරන්න ඉඳගත් ගමන් ඒ තැනත්තාගේ හිත තැන්පත් වෙලා, හිත සමාධිගත වෙලා ඉක්මනින් ඒ තැනත්තාට බලාපොරොත්තු වෙන හැටියට ධ්‍යාන සමාධි සමාපත්තිය අභිඥා සමත විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් ඉදිරියට ගමන් කරන්නට පුළුවන්. අන්න ඒ විදිහට ඒ සීලය ආරක්ෂා කරන කෙනාට තමයි සීල සම්පන්නෝ කියලා කියන්නේ. සිල්වත් බවින් යුක්ත පුද්ගලයා කියන්නේ. ඊළඟට ඡාග සම්පන්න. ඡාග සම්පන්න අරලව යහපත සඳහා, පරලව දිනුම සඳහා, පරලව සැපය සඳහා අනුගමනය කළ යුතු ඊළඟ කාරණාව ඡාග සම්පදාව. ත්‍යාග සම්පදා. පරිත්‍යාගයේ දීම සිදු කරන්නට උත්තර කරනවා. ඒ දීම සිදු කරන්නේ කොහොමද? දීම සිදු කරන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා. ඉද ව්‍යාකරපජ්ජ ත්‍යාග සම්පන්නෝ මච්චේර මලං විනෝමදෙත්වා පයත පාණී වොස්සග්ගරතෝ ජාත යෝගෝ කියලා සඳහන් වෙන ආකාරයට මේ තැනත්තා නිතරම අනුන්ගේ යහපත සඳහා අනුන්ගේ දියුණුව සඳහා අනුන්ගේ සැනසෙල්ල සඳහා පරිත්‍යාග චේතනාවෙන් යුක්තව කටයුතු සිදු කරනවා. අත් දෙක සෝදාගෙන සැදී පැහැදී ඉන්නවා මම කොයි වෙලාවද දානයක් දෙන්නේ කාටද මම පිළිට වෙන්නේ කාටද මම උපකාර කරන්නේ කොයි විදිහේ පින්කමක්ද මම සිදු කරන්නේ කොයි විදිහේ සිද්ධාස්ථානයකටද මම දියුණුවට උදව් කරන්නේ කොයි විදිහටද මම මේ මං වීම මගේ දාන චේතනාව පරිත්‍යාග චේතනාව දාන පින්කම දාන ආධිකාව මම සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව නිරන්තරයෙන් ඒ තැනත්තා අවධානය යොමු සිවිල්ලෙන් ඒ පැත්තට යොමු වෙලා කටයුතු සිදු කරනවා. අන්න ඒක තමයි දාන සංවිභාග රතු දාන දීමෙහි ඇලිලා සංවිධානය කිරීමෙහි යෙදිලා කටයුතු කරනවා. අනිත් අය එක්ක තව තමන්ගේ හිතමිතුරන් තමන්ගේ යහළුවන් එකතු කරගෙන ඒ විදිහට ඒ පින්කම් සංවිධානයෙහි යෙදී සිටිනවා. ඒ වගේම පයත පාණි අධික හෝදාගෙන සිටිනවා. වස්සග්ගරතෝ දීනෙහි ඇලිලා සිටිනවා. පරිත්‍යාග චේතනාව ඇලිලා සිටිනවා කියන එක තමයි මේ සඳහන් වෙන්නේ. එතකොට අපිට හිතෙන්න පුළුවන් කල්පනා වෙන්න පුළුවන් මේ දන් දෙන්න ඕනෙද නිවන් දකින්න කියලා. නිවන් දකින්න දන් දෙන්න ඕනෙද කියලා. අපිට භාවනා කරාම මදිද? අපිට මේ සීලය රැක්කම මදිද නිවන් දකින්න කියලා හිතෙන්න පුළුවන්. බෑ පිළිවෙතුනි. නිවන් දකින්න නම් අපි අනිවාර්යයෙන්ම ගුණ ධර්ම 10ක් සම්පූර්ණ කරන්න ඕනේ. ඒවට කියනවා පාරමිතා කියලා. ඒ පාරමිතා අපි අනිවාර්යයෙන් සම්පූර්ණ කරන්නට ඕනේ නිවන් දකින්නට. දාන, සීල, නෛෂ්ක්‍රාමී, ප්‍රඥා, වීරය, ශාන්ති, සත්‍ය, අධිෂ්ඨාන, මෛත්‍රී, උපේක්ෂා කියන මේ පාරමී 10 කුසල ධර්ම 10 අනිවාර්යයෙන් හැම කෙනෙක්ම කරලා තියෙන්න ඕනේ. එහෙම කරලා තිබුණොත් තමයි ඒ 10 සම්පූර්ණ වුණොත් තමයි නිවන් දකින්නට පුළුවන්. එහෙම නැතුව එකක් හරි අඩු වුණොත් එකක් හරි පිරিলা නැති වුණොත් ඒක පිරෙන කල් අපි ඉන්න ඕනේ නිවන් දකින්නට. දැන් අර බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන තැන්වල සමහර කර්ම කාරණාවලදී බුදුරජාණන් වහන්සේ බලාගෙන සිටිනවා සමහර ඇත්තන්ගේ නුවණ මුහු පුරා යනකල් බලා ඉන්නවා කියලා කියන්නේ අන්න උකට තමයි. ඒ කියන්නේ ඒ තැනත්තට පාරමී හරියට පිරিলা නැහැ. පාරමී හරියට එකතු වෙලා නැහැ. දුර්වලකම් තිබුණා. අනිත් දුර්වලකම් හරියට පිරিলা සම්පූර්ණ වෙලා එනකල් තමයි බුදුරජාණන් වහන්සේ ඒ ඇත්තන්ට ධර්ම දේශනා කරන්න නිවන් දකින්න අවබෝධ වෙන්නට කරුණු සලස්සන්නට පමා කරන්නේ. අන්න ඒ වගේ පින්වත්නි අපිට නිවන් දකින්න සෑම කෙනෙකුටම මේ පාරමී 10 නම් සම්පූර්ණ කරන්න ඕනේ. ඒ නිසා පින්කමකම අපි දන්නවනේ දැන් දස පාරමී ගත්තහම පාරමී 10 උලටම තියෙන මොකද්ද දාන පාරමී 10. ඒ වගේම ඊළඟට සතර සංග්‍රහ වස්තු කියලා අපි අහලා තියෙනවනේ දාන ප්‍රිය වචන අර්ථ චාරියා සමානාත්මතා කියලා. අන්න ඒ වගේ උලටම තියෙන මොකද්ද දාන. ඒ වගේම අපි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා ධර්ම කියලා අපි සාසනික කතා කරනවානේ දාන සීල භාවනා කියලා. ඒ වගේ උලටම මොකද්ද තියෙන්නේ දාන. ඒ වගේම ඊළඟට අපි දන්නවා දස රාජ ධර්ම කියලා 10ක් තියෙනවා. ඒ වගේ මොනවද තියෙන්නේ? මුලටම අංක 1ටම තියෙන්නේ මොකද්ද? මේ දානිය. එහෙමනම් ඒ කුමක් නිසාද මේ හැම දෙයකම මේ බුදුරජාණන් වහන්සේගේ දානිය මුලට දාලා තියෙන්නේ? මුල් කරලා තියෙන්නේ. පින්වතුනි මේ දානිය අපි දෙන්න ඕනේ කරන්නේ දානිය සිදු කරන්න ඕනේ කරන්නේ කුමක් සඳහාද? අපේ තණ්හාව, අපේ ආසාව කඩන්න, අපේ ආසාව තුනී කරන්න අපේ ආශාව සිඳ බිඳ දමන්නට තමයි මේ දානිය අපි සිදු කරන්නේ කොහොමද? දන් දෙන්න බැරි නම් තණ්හාව කඩන්න පුළුවන් කමක් නැහැ. නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් තණ්හාව කඩන එකේ මූලිකම පියවර මූලිකම දේ තමයි මේ පරිත්‍යාගය, දීම, දානිය. එහෙමනම් අපි දානිය සිදු කරලා තියන්නට මොනවද කරන්නේ? අන්න එහෙමනම් ඒ දානයක් සිදු කරන්නේ ඒක තමයි ඡාග සම්පන්නතාව කියලා කියන්නේ. අපි එහෙමනම් ශාසනයේ දියුණුව පිණිස මහා සංඝ රත්නයේ ගුණනුවණ දියුණු කර ගැනීම පිණිස සංඝ රත්නයේ උපකාර පිණිස ඒ වගේම සිල්වත් ගුණවත් නැනවත් උපාසක උපාසිකාවන්ට ලෝකයාට ගුණධර්ම දියුණු කරගන්න අපි ඔවුන්ගේ සැප විහරණය සඳහා පරිත්‍යාගය අපි සිදු කරන්නට ඕන කරනවා. අන්න ඒ විදිහට ඒ පරිත්‍යාග චේතනාව දියුණු කර ගනිමින් අපි ඡාග සම්පන්නව බවට පත් වෙන්න ඕන කරනවා. ඊළඟ හතරවෙනි කාරණිය කුමක්ද? ප්‍රඥා සම්පන්නෝ ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්න ඕන. මේ ප්‍රඥාවන්ත බව කියන එක කුමක්ද? ප්‍රඥාවන්තයා කියන්නේ කාටද? කොහොම කෙනෙක්ද? අපි අද ලෝකයේ විවහාර කරන්නේ ප්‍රඥාවන්තයෝ කියන මේ දැනුම්වත් කන් ඇති එක එක විශ්වවිද්‍යාලවලින් උපාධි ගත්තත්. උපාධිය කියන එකට ධර්මයේ සඳහන් වෙනවා උපාධිය කියලා කියන්නේ කෙලෙස් ධර්මවල. බලන්න ඒක එහෙම නෙවෙයි කියලා තම තමන් ඉගෙනගෙන උපාධියක් ගත්තා නම් ඒ ශේෂ්ත්‍රවලදී තමන්ට ඇති වෙන මාන්නය අහංකාරකම නිවේද අනිත් අය පිළිබඳව පහත් හැඟීමක් ඉගෙන ගත්තේ නැති අය බැන එහෙම හැඟීමක් නෙවෙයි ඇති වෙන්නේ අන්න එතන අහංකාරකම මාන්නය පිළිබඳව කියන්නේ කෙලෙසය. ඒ කෙලෙසයත් එක්ක මොකද තම තමන්ගේ සැප දියුණු කරගන්න තම තමන්ගේ ඉන්ද්‍රියන් පිනවන්ට අවශ්‍ය කරන කාම සම්පත් වඩා වර්ධනය කර ගැනීමේ ආසාව තණ්හාව වැඩෙනවා. ඒ වගේම ඒක්සාම තමන්ට ඒවට බාධා කරනකොට තමන්ට ද්වේෂය ඇති වෙනවා. එතකොට ද්වේෂ චේතනාව ඇති වෙනවා. ඒ දෙකම ඇති වෙන්නේ කුමක් නිසාද? තමන්ට මේ ලෝකයේ පිළිබඳව හරි හැටියට තේරුම් ගන්න අවබෝධ කරගන්න වටහා ගන්න බැරිකම නිසා තමයි තමන්ට ඒ මන්හාව ඒ වගේම ද්වේෂය ආදී කෙලෙස් ධර්ම ඇති වෙන්නේ. එහෙමනම් ඒ උපාධිය කියන එක කුමක්ද? අපිට සංසාරයේ දික් කරන්න සංසාරයේ වැඩි කරන්න හේතු වෙන මෝහය වැඩි කරන මුලාව වැඩි කරන දහයක් තමයි ඒක. එහෙමනම් ඒක නෙවෙයි ප්‍රඥාව කියලා කියන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ කුමක්ද? ප්‍රඥාව කියලා කියන්නේ කුසල අකුසල ධර්මය හොඳ නරක මේවා පිළිබඳව අවබෝධ කරගන්න එක තේරුම් ගන්න එක. එහෙම තේරුම් ගන්න කටයුතු කරන කෙනා තමයි ප්‍රඥාවන්තය. එතකොට ගමේ ගොඩේ දුප්පත් අසරණ කෙනෙක් හරි වේවා ශ්‍රද්ධාවෙන් යුක්ත නම් සීලය රකිනවා නම් ඒ අධ්‍යාත්ම සම්පන්න නම් අන්‍යා ප්‍රඥාවන්තයි. එහෙම නැත්නම් කොයි තරම් දැනුවත් පන් තිබිලා ලෝභ කමින් මසුරුකමින් කටයුතු කරන ඒ වගේම කිසිවෙකුට උපකාරයක් කරන්නේ නැති ඒ වගේම මත්පැන් පානය කරමින් යහළුවන් එකතු කරගෙන කටයුතු කරන කෙනෙක් ඉන්නවා නම් එයා ප්‍රඥාවන්තයෙක් නෙවෙයි. එයා මොලේක. ඒ මොකද තමන් අපායට යන්න, එයා තමන් දුකටපත් වෙන්නට සසර දුක් කරගන්නට ජරා මරණ ආදී දුක් වැඩි කරගන්න කටයුතු කරන කෙනෙක්. ඒ තමන් විතරක් නෙවෙයි තව බොහෝ දෙනායි අපායකට එක්ක යන කෙනෙක්. සසර දික් කරන්නට එක්ක යන කෙනෙක්. ඒකට මඟ පෙන්වන කෙනෙක්. එහෙමනම් එයා නෙවෙයි ප්‍රඥාවන්තයා, අරකිනා තමයි ප්‍රඥාවන්තයා. එහෙමනම් අන්නේ හොඳ නරක යහපත අයහපත දැනගෙන කටයුතු කරනවා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ආර්යය නිබ්බේකාය සමන්නාගතෝ හෝති. ආර්ය වූ දුකින් නිදහස් වීමේ කටයුතු කිරීමෙන් යුක්ත ප්‍රඥාවෙන් යුක්ත කෙනා තමයි එහෙමනම් ප්‍රඥාවන්තයා කියලා කියන්නේ. සසල දුකින් නිදහස් වීම පිණිස කටයුතු කරන කෙනා. එතකොට තමන් ගෙදර දොර ඉඳගෙන ඒ විදිහට අර සීල් සමාදන් වෙලා සීලය ආරක්ෂා කරගෙන ශ්‍රද්ධාව ඇති කරගෙන මිලව පරලව පිළිඅරගෙන ධර්මීය පිළිඅරගෙන ඡාග සම්පන්නයේ ප්‍රත්‍යාගය පරිත්‍යාගය දුරු කර ගනිමින් තමන්ට සසර දුකින් නිදහස් වෙන්නට මේ සමත විදර්ශනා භණ භාවනා කටයුතු දිනු කර ගන්නට ඕනේ. අන්න ඒක තමයි තමන්ගේ පරලව යහපත පිණිස හේතු හිත සකස් කරගන්නට හිත සංසුන් කරගන්නට කටයුතු කරගන්න එක හිත පිරිසිදු කරගන්නට කටයුතු කරන එක අපි කරන්නට ඕනේ කරනවා. සමත වශයෙන් සමත භාවනා වශයෙන් නම් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අර ගමකට බහින්නට තොටුපළවල් රාශියක් තිබෙනවා වගේ අපට මේ නිවන නැමැති මහා ගංගාවට බසින්නට තොටුපළවල් රාශියක් වෙන හැර දක්වලා තියෙනවා. ඒවට කියනවා කමඨහන් කියලා. අන්නේම කර්මස්ථාන 40ක් සඳහන් වෙනවා සම 40 කර්මස්ථාන කියලා. අන්න සුදුසු කල්යාණ මිත්‍රේ කන්න කල්යාණ මිත්‍රතා කියලා අපි අර මුලින් සඳහන් කළේ. දැන් ඔන්න ඔතනදී තමයි නියම කල්යාණ මිත්‍රය අපට අවශ්‍ය කරන්නේ. ඒ කල්යාණ මිත්‍රයා දෙආකාරයක් වෙනවනේ. කවුද ගිහි කල්යාණ මිත්‍රයා, පැවිදි කල්යාණ මිත්‍රයා කියලා. එතකොට අර මුලින් කීව විස්තර කතරේ අනුව ඒ ගිහි කල්යාණ මිත්‍රයා, ඒ වගේම දැන් තමන්ට නිවැරදිව මේ නිවන් මඟ එලිපෙහෙලි කරගෙන ධ්‍යාන සමාධි විදර්ශනා ඥාන උපදවා ගනිමින් ඉදිරියට ගමන් කරන්නට, දිවන දක්වා ගමන් කරන්නට තමන්ට මාර්ගය කියා දෙන්නා වූ යම් භික්ෂූන් වහන්සේ නමක් පැවිද්දෙක් වෙයි නම් අන්න ඒ කෙනා තමයි පැවිදි කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒ කල්යාණ මිත්‍රයා තමන් හරියට තෝරා ගන්න ඕනේ කරන, හරියට තේරුම් ගන්න ඕනේ කරන, වටහා ගන්නට ඕනේ, හඳුනා ගන්නට ඕනේ. ඒ කල්යාණ මිත්‍රයා හඳුනාගෙන ඒ කල්යාණ මිත්‍රයාගේ අවවාද අනුශාසනා මත ඒ භාවනා කටයුතු කරන්න ඕනේ. එහෙම නැත්නම් තමන් අර පොතේ තිබුණා, මේ පොතේ තිබුණා, අර ගුරුවරයා කිව්වා, මේ ගුරුවරයා කිව්වා කියලා තමන් හිතුවක්කාරව තමන් ඕනේ හැටියට බණ භාවනා කරන්න ගිහිල්ලා නම් මේ භාවනාව දිනු කරගෙන ප්‍රතිඵල ලබන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන්ට දියුණුවක් බලාපොරොත්තු වෙනවා, තමන්ට මේ භාවනාවේ හරියට සැනසෙල්ලක් ගන්න බලාපොරොත්තු වෙනවා නම්, ප්‍රතිඵල උපදවා ගන්න බලාපොරොත්තු වෙනවා නම්, අනිවාර්යයෙන් තමන් ඒ නිසි ගුරුවරයෙක් ලබාගෙන, ඒ නිසි ගුරුවරයාගේ පිහිට ලබාගෙන එක පිළිවෙලකට කරගෙන යන්න ඕනේ. එහෙම නැතුව අද එක තැනකට යනවා, එතන ටික දවසක් කරගන්නවා, එතන හරිනේ තමන්ට ප්‍රතිඵල නැහැ කියලා තව තැනකට යනවා, එතෙන් දැන් ගිහින් කරනවා, එතනත් හරියන්නේ නැහැ. එහෙම කර කර ගියොත් තමන්ට මුළු ලෝකේ පුරා මැරෙන කල් ඇවිදින්න තමයි මේ භාවනාවේ දියුණුවක් ලබන්න ප්‍රතිඵලයක් ලබන්න පුළුවන්කමක් මේ. ඒ නිසා හොඳට කල්යාණ මිත්‍රයා හොඳට හඳුනාගෙන, කල්යාණ මිත්‍රයා හොඳට තේරුම් අරගෙන, ඒ කල්යාණ මිත්‍රයාගේ පිහිට උපකාර ලබාගෙන ඒ භාවනාවේ දෙන්නට ඕනේ. සමත වශයෙන් ඒ භාවනා කටයුතු දසාසු අනුස්සති, ඒ වගේම දසාසුම ආදී ඒ කර්මස්ථාන ආදී සිදු කරමින්, ඒ වගේම ඊළඟ තිබෙනවා කසින භාවනා දස කසින, කසින 10ක් තිබෙනවා ඒවා කරන්නට පුළුවන්, ඒ වගේම බ්‍රහ්ම විහාර ධර්ම භාවනා තිබෙනවා ඒවා කරන්නට පුළුවන්, ඒ වගේම ඊළඟට තමන්ට පුළුවන්කම තියෙනවා මේ චතු ධාතු අවස්ථාන කියලා ධාතු කර්මස්ථාන භාවනා, මේ විදිහට නොයෙක් භාවනා තිබෙනවා. ඉතින් ඒවා තමන්ට ගැළපෙන හැටි තමන්ට තේරුම් ගන්නට, චරිත තේරුම් ගන්න ඕනේ ඉස්සල්ලා. රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත, සද්ධා චරිත, බුද්ධි චරිත, විතර්ක චරිත කියලා චරිත ප්‍රධාන වශයෙන් හයක් තිබෙනවා. ඒ තව බෙදි 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 යනකොට ඒ චරිත ඇති ඇත්තෝ සිය ගානක් ඉන්නවා. ඉතින් ඒ කවුරුණත් කමක් නැහැ, තමන්ට අද කාලයේදී ඒ චරිත හොඳින් තේරුම් අරගෙන වටහාගෙන කර්මස්ථාන දෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට පමණ. වෙන කර්මස්ථානාචාර්ය කෙනෙකුට ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ කර්මස්ථානාචාර්යයන් වහන්සේ ඒ තැනත්තාට සුදුසු හැටියට මුල ඉඳලා ඒ කමටහන් දෙනවා. කමටහන් දෙන පිළිවෙලකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනුකුප්පේන මේධාවී කියලා. අනුපිළිවෙල අපි ගමකට මුහුදට පයි එකවට ගිහිල්ලා පයි දිනේ යකුක් කරලා නුදන්න තැනකට ගිහිල්ලා එහෙම වුණත් වෙන්නේ මහ විනාශයක්. ඒ වගේ අපි මේ භාවනා කරන්න කියලා එකවට ගිහිල්ලා යකුරටම යන්න හැදුවට පුළුවන් කමක් නැහැ. ඒක පිළිවෙලින් ක්‍රමානුකූලව කරගෙන කරගෙන ඉදිරියට යන්නට ඕනේ කරන්නේ. ඉතින් අන්න එහෙම කරගෙන ගියා තමයි අපිට ගැඹුරට පිළිවෙලින් යන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකට පිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ඒ පිළිවෙල අනුගමනය කරමින් අපි ඒ භාවනා කරගන්නට ඕනේ කරනවා. අන්න එහෙම කරනකොට අපට පුළුවන්කම ලැබෙනවා අපි බලාපොරොත්තු වෙන හැටියට අපට ඒ ධ්‍යාන විඥා උපදවාගෙන, මාර්ගඵල උපදවාගෙන ඒ ප්‍රඥාව දිනු කරගන්නට, ප්‍රඥාව සම්පූර්ණ කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දැන් බුදුරජාණන් වහන්සේ මේ තමන්ගේ ඥාති සහෝදරයාට මේ දීඝජානු කෝලිය කියන මේ රාජපුත්‍රයා තමන්ගේ ඥාතිවරයෙක්නේ. මේ ඥාතිවරයා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ අහපු ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් දේශනා කොට වදාළ කරුණික. ඒ කියන්නේ මොනවද? මෙලව දියුණුව ඇති කරගන්නේ කොහොමද? පරලොව දියුණුව ඇති කරගන්නේ කොහොමද කියන මේ කරුණු හත මේ දෙක පිළිබඳව තමයි ඇහුවේ. එතකොට ඒ කරුණු වලට මෙලව යහපත සිදු කර ගන්නට සැනසෙල උදා කර ගන්නට කාරණු හතරක් දේශනා කළා. දැන් කට්ටියට මතක ඇති ඒවා මොනවද කියලා පාඩම් ඇති තේරුම් අරගෙන දැන් කීප විටක් මේ දේශනාවේදී ඒවා එකින් එක නැවත නැවත කියවනේ. අපි නැවත වාරයක් ඒවා පිළිබඳව දැනගනිමු. උත්ථාන සම්පදා ඒ වගේම ආරක්ක සම්පදා අල්හන මිත්‍රතා සමජීවිකතා කියන හතර. එතකොට මෙලව දිනුවක් සැපයක් සැනසීමක් ලෞකික වශයෙන් කාම භෝගී ජීවිතයක් ගත කරන කෙනෙකුට දිනුවට ඒ වගේම මෙලව ගුණධර්ම පුරන්නා වූ කෙනෙකුට ඔය කාරණා හතරම තමයි මෙලව දිනුව සඳහා අවශ්‍ය කරන්නේ. ඒ වගේම ඊළඟට පරලව දිනුව සඳහා කටයුතු කර අපේක්ෂා කරන කෙනෙකුට අවශ්‍ය කරන කාරණා හතරක් දේශනා කළා. මේ මොනවද? සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන මේ කාරණා හතර. ඉතින් මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ කාරණා පිළිබඳව පැහැදිලි කරමින් අවසානයේදී අර මා මුලින් මාතෘකා ස්ථානයේ තබා ගන්නට හේතුන ගාථා හතරෙන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව අවසන් උත්ථාතා කම්ම දෙයියේසු අක්මත්තු විධානවා සමංකප්පේති ජීවිතං සංගතං රක්ඛති. උත්ථාතා කම්ම දෙයියේසු කර්මාන්ත පැකි රක්ෂා ආදී සිදු කිරීදී උත්ථාතා උත්ථාන වීරිය යුක්තව කටයුතු සිදු කිරීම. එවාගේම අක්මත්තෝ විධානවා ඒ කටයුතු මනාකොට නිවැරදිව පිරිසිදුව සංවිධානය කරමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාව. සමංකප්පේති ජීවිතං සම්පදානං අනුරක්ඛති. ඒ වගේම ඒ ධාන්‍ය වස්තුව මනාකොට සුවසේ පරිහරණය කිරීම සමජීවිකතා කියන කාරණය. ඒ වගේම සමංකප්පේති ජීවිතං සම්පදානං අනුරක්ඛති. අර විදිහට තමන්ගේ ජීවිතයේ කල්යාණ මිත්‍රයන් යහපත් මිත්‍රයන් ඇසුරු කරගෙන වැරදි වැඩවලින් නිදහස් වෙලා වටිනා ගුණගරුක ජීවිතයක් ආරක්ෂා කරනවා දැක ගන්නවා. අන්න ඒක තමයි ඒ පළමුවෙනි ගාථාවේ රස. ඊළඟට දෙවෙනි ගාථාවේ සඳහන් සද්ධෝ සීලේන සම්පන්නෝ ශ්‍රද්ධාවන්තයෙක් වෙලා ඒ වගේම සීල සම්පන්නී වෙලා විගත මච්චේරමලු මසුල් මන දුරු කරලා ඒ ඇත්තා කටයුතු සිදු කරනවා. ඒ වගේම ඒ විදිහට කටයුතු කරමින් ප්‍රඥාව දිනු කර ගන්නවා. අන්න එහෙම කටයුතු සිදු කරන ඇත්ත ඉච්ඡේතේ අට ධම්ම සද්දස්ස ඝර්මේසි අඛාතා සත්‍ය නාමීන උභයත් සුඛාව. සත්‍ය ප්‍රකාශ කරන්නා ඇත්ත ප්‍රකාශ කරන්නා වූ සත්‍ය ගරුකව ලෝතරා බුදුරජාණන් වහන්සේ විසින් ගිහිගේ වාසය කරන්නා වූ ඥානවන්ත සත්පුරුෂයන් මෙන්න මේ කියන ඉච්ඡේදේ අර්ථ ධර්ම මෙලව යහපත පිණිස පරලොව යහපත පිණිස හේතු වෙන්නා වූ මෙන්න මේ කරුණු හතර ඥානවන්ත මෙලව දියුණුව කැමතිනම් මෙලව සැනසෙල්ල කැමතිනම් පරලොව යහපත අභිවෘද්ධිය දියුණුව කැමතිනම් සසාරයෙන් පස් වෙන්න කැමතිනම් සංසාර සෝය බලාපොරොත්තු වෙනවා නම් ඥානවන්ත සත්පුරුෂයන් විසින් මෙන්න මේ කරුණු අනුගමනය කළ යුතුයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි හිතන් ඉන්නේ පරලොවට විතරක් දේශනා කරපු පරලොව සැපේ පිණිසක් විතර දේශනා කරපු දෙයක් කියලා. එතකොට දැන් මේ දේශනාවෙන් අපට පැහැදිලි වෙනවා මෙලව දියුණුව මෙලව සැනසෙල්ල මෙලව යහපත නැති කෙනෙකුට පරලොව දිනුමක් ලබන්න පුළුවන්. ඒ නිසා මෙලව දිනුම පරලොව පළමුවෙන් සකසාගෙන මෙලව යහපත හොඳින් හදාගෙන ඊළඟට පරලොව දිනුම සංකල්පයට සිදු කරන්නේ. අන්න ඒකට ඔබට වරදීදී බුදුරජාණන් වහන්සේ නිවැරදිව පිරිසිදුව ලෞකික දියුණුවත් ලෝකෝත්තර දියුණුවත් සැලසෙන ආකාරයටයි අපට මේ ධර්මයේ පැහැදිලි කරලා තියෙන්නේ. ඉතින් අන්නේ ධර්මයේ අපි මුලින් තේරුම් අරගෙන වටහාගෙන අපි මේ ධර්මයේ අනුගමනය කරමින් අපේ කුණ ජීවිතය දියුණු කරගන්නට අපේ මෙලව සැනසෙල්ල සදා කරගන්නට පාඩව සැනසෙල්ල උදා කරගන්නට අපි අදිෂ්ඨාන පිටුවා ගන්නට උත්සාහ කරනවා. දැන් කාල වේලාව ඉක්උත් වෙලා තිබෙනවා. පැයකමාරකට අධික කාලයක් දැන් පින්වතුන් තමන්ගේ දියුණුව සඳහා හේතු වෙන වටිනා ධර්ම කරුණු කාරණා රාශියක් පිළිබඳව දැනගන්නට ලැබුණා. ඒවා අපි දැන් අහගත්තා වගේම ඒවා හොඳට හිතේ තැම්පත් කරගෙන ඒවා අපි අනුගමනය කරමින් ජීවිතේ පිළිපදින්නට අපි අනුෂ්ඨාන පිළිපදවා ගනිමු. දැන් මේ මොහොතේදී අපි මේ ධර්මය ශ්‍රවණය කිරීම තුළින් මේ උපදවාගත් කුසලය අප සැම දිනාටම සියලු සසර දුකින් නිදහස්ව ලබන උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිස වේවා වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගනි. එසේ ප්‍රාර්ථනා පිළිගුවාගෙන දැන් මේ මොහොතේදී මේ උපදවා ගන්නට යෙදෙන කුසල සම්පත්තිය කලමුකොටම නමින් අභවා ප්‍රාප්ත මාගේ ගුරුවර ඥාතික මිත්‍රාදී සැමට අනුමෝදන් කරවමු. අනුමෝදන්ව ඒ අත යම් දුකකට පත් වී සිටින්නම් ඒ දුකින් අත මිදෙත්වා. යම් සැපයක් ලබා සිටින්නම් ඒ සැප දිනු කර ගනිත්වා. සැපයෙන් සැපයට පත් වේත්වා. උතුම් මහා නිවනින් සැනසෙත්වා කියලා සියලු දෙනාම අනුමෝදන්. ඒ වගේම ලෝකයන් ශාසනය ආරක්ෂා කරන ලෝකපාලක ශාසන පාලක ආත්ම ආරක්ෂක පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් ව ලෝකයා ශාසනය ආරක්ෂා කෙරෙත්වා. පින්වත් සෑම දිනාටම විශේෂයෙන් මේ දිනවල මේ ලෝකේ ලෝකයාට භය ඇති ගැනීම මුදලවමින් මේ පැතිර යන්නා වූ මේ රෝග භය සංසිඳ වන්නට දෙවියෝ පිහිට වෙත්වා උපකාර වෙත්වා. සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියෝ තම තමන්ගේ යස ඉසුර සැප සම්පත් වඩා වර්ධනය කරගනිමින් සුවසේ පාරමී පුරාගෙන ලෝකෝත්තර සුවය උදා කර ගන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශකත්වය අපට ලැබෙනත් වෙන්නේ ඒ වටිනා කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. අපට මේ ජීවිතයේදී මේ වටිනා කල්යාණ මිත්‍ර සම්පත්තිය මහා සංඝරත්නයේ ලැබුණාසේම අපට මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වාමත් සීලවන්ත ගුණවන්ත නැනවන්ත මහා සංඝරත්නය ඇසුරු කර ගනිමින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගාගෙන සුවසේ පාරමී පුරා ගන්නට ලැබේවා ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා පිළිගා ගනිමු. ඒ වගේම මේ සංඝරත්නයටද මේ කුසල බලින් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා. සුවසේ සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ දියුණු කර ගනිවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම හිතක් නැදහත් වයි සියලු ලෝකවාසී සත්වයෝද මේ පින් අනුමෝදන් කර නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සැපයෙන් සැපයට පත් වෙත්වා උතුම් අමා මහ නිවනින් සැනසෙත්වා කියලා පිළිගනිමු. අවසාන වශයෙන් මේ ධර්මාශ්‍රවණී කලාව මේ පින්වත් සෑම සියලු දෙනාට ඒ වගේම තමන්ගේ දූ ධර්මෝපිය ගුරුකර ඥාති මිත්‍රාදී සෑම දෙනාට මේ කුසල ධර්මයන් එකාකාරවත් පත්වීමෙන් මේ කුසල ධර්ම ශක්තියෙන් බලයෙන් පිළිඳ බුද්ධ ධර්ම සංකේතන සතරාත්මී අනන්ත ප්‍රමාණ ගුණ බලයෙන් බලන් භව බලයෙන් ධාන භව බලයෙන් තේජා භව බලයෙන් දෙවියන්ගේ දහමි ආරක්ෂා සංවිධාන බලයෙන් සාර්ථකියා පින් අනුමෝදන් වන සත්පුරුෂයන්ගේ ආශිර්වාද බලයෙන් ජීවිත වටා පවතින සියලු අපල උපාද්‍රව කරු අන්තරා නවග්‍රහ දෝෂ නක්ෂත්‍ර දෝෂ මූල දෝෂ වල සම්ප්‍රකාර මාර්ග බාධක ඉරිය දුක් කඳුර අපසල කර්ම විපාක පාරාදී සියන් යතු වේවා ප්‍රාණ්‍ය වේවා ආයත මානසික නිරෝගී සුවපත් ආවය සිත සාන්තිය සංසිද්ධතාවපත් වේවා. සියලු සංඥාක් සංකල්පනා බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා. තව තවත් මේ බුද්ධ ශාසනය ඇසුරු කර ගනිමින් සීලයෙන් ගුණයෙන් නුවණින් ප්‍රඥාවෙන් යසෙන් අයිස්වාරයෙන් පයිවා සම්පත්තිය දාධාරණී යසෙසුරෙන් ආදු වර්ණ සප බල ප්‍රඥා පන්දීන් දින දින දිනුනට පත් වෙමින් සීල සමාධි ප්‍රඥා ගුණ නුවණ දිනු කර ගන්නට ශක්තිය බලය ධෛර්යය වීරිය ආරක්ෂාව රැකවරණයේ ආශිර්වාදයෙන් සැලසේවා සසර විචන පිට සතර අපායන් මට දුක්ඛසලී පංච විදාන්තරාවේ කිවිද සත්ව විනාශේ පස්පරින් දසාකුසලයෙන් මිත්‍යා දෘෂ්ටි අසත්පුරුෂ පව්කාර පාප මිත්‍රයන්ගේ ආශ්‍රේ සියලු වැරදි වලින් සදහට අතමිදී දිව්‍ය මනුෂ්‍යානි සුගති සංඛ්‍යාත සක ලබමි සිල්වත් ගුණවත් නැනවත් ජීවිත ගත කර ගනිමි සුවසේ පාරමී ධර්ම සම්පූර්ණ කරගෙන මහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණවදා අජාමර සම්පත් ප්‍රවර අමුත මහනිර්වාණ ධාතුව එකම ධර්ම මණ්ඩපයකදී සාක්ෂාත් කරගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ උතුම් ධර්ම ශ්‍රවණමේ කුසලයක් සමතෙක සේම හේතු වේවා වාසනා වේවා කියන මේ ප්‍රාර්ථනාවත් ඇති කරගෙන අපි දෙවියන් ඥාතීන්
සාදු සාදු
අවබෝධය පිණසම
හේතු
වේවා
මේ ධර්ම ශ්‍රේණියේ කුසල සංස බලයෙන් සෙතක් ස්ථාන්තයක් යහපතක් සැලසිල්ලක් මුදාපත් වේවා ගුණනුවණ දිනුත ගන්නට ශ්‍රද්ධාදී ගුණ ධර්ම දිනුනටපත් වේවා කියලා ආශිර්වාද කරනවා ආදිවාදෙන සීලස නිච්ඡන් වද්ධාග චායිනෝ චත්තාරෝ ධම්මා වද්ධං ආයුවන්ෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti වේච අතෝ නිවාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු
ආසවන්දාමි බන්තේ මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතාප්පකතං සාමිනා කතම් පුඤ්ඤං මයයන් දාතබ්බං
අප කෙරෙහි මෙත් සිටින් මෙම ධර්ම දේශනාව පැවැත්වූ පූජ්‍ය කන්දේ ගෙදර විමල ධම්ම ස්වාමීන් වහන්සේට අපගේ භක්ත්‍යාදර ගෞරවය මේ අවස්ථාවේදී පිරිනමනවා. ඒ වගේම අප සියලු දෙනා ශ්‍රී සද්ධම්මේ ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත් සියලුම කුසලානිසංස බලයෙන්ද ධර්ම දේශනාව සිදු කිරීමෙන් ගරු ස්වාමීන් වහන්සේ උපදවාගත් කුසලානිසංස බලයෙන්ද ගරු විමල ධම්ම ස්වාමීන් වහන්සේට තව බොහෝ කාලයක් ධර්ම ප්‍රචාරක සේවයේ යෙදීම සඳහා අවශ්‍ය නිදුක් නිරෝගී චිරජීවනය හිමි වේවා. ඒ වගේම උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය හිමි කර ගැනීම සඳහාද එම කුසලය හේතු වාසනා වේවායි අපි සාදුකාරදී ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු
සාදු.
Thank you.